නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ ඉමිනාච අරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ ඉමිනාචාරියේන ඉන්ද්‍රිය සංවරෝ සමන්නාගතෝ ඉමිනාචාරියේන සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ ඉමායච අරියාය සන්තුට්ඨියා සමන්නාගතෝ විවිත්තං සේනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගොහං සුසානං වනපත්තං අබ්බෝකාසං පලාපුඤ්ජන්ති. සද්ධාන්ත පින්වත්නි, අපි මේ දිනවල සාකච්ඡා කරගෙන යන්නේ දීඝනිකායේ එන පොට්ටපාද සූත්‍රය. පොට්ටපාද සූත්‍රය විශේෂයෙන්ම දීඝනිකායේ සීලක්ඛන්ද වර්ගයේ අන්තර්ගත වෙලා තියෙනවා. මුලින්ම භාගතුන් වහන්සේ සීලය ගැන සෑහෙන පුළුල් විස්තරයක් මෙම සූත්‍රයේ ඉදිරිපත් කළා. තවත් පැත්තකට අපේ අවධානය යොමු කරනවා. ඇත්තටම මේකේ ප්‍රස්තුතය වුණේ එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ පොට්ටපාද කියන ඒ පරිබ්‍රාජකයාත් එතුමාගේ අනිකුත් පිරිසත් මේ වැඩ ඉන්න නැත්නම් මේ වාසය කරන එක්තරා ස්ථානයකට වැඩම කරනවා. ඉතින් ඒ වෙලාවේදී පොට්ටපාද නගනවා ඉතාම වටිනා ප්‍රශ්නයක්. ඒ තමයි ක්‍රමානුකූලව මේ සංඥාවන් නිරුද්ධ කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය එතුමා නගන්නේ. ඇත්තට මේ ප්‍රශ්නය ඊට කලින් සාකච්ඡාවට බඳුන් වෙලා තියෙනවා අනිකුත් විවිධ මත දරන්නන් අතර, එමත් නැත්නම් ශාස්ත්‍රවරුන් අතර, විවිධ ලබ්ධීන් දරන්නන් අතර. ඉතින් ඒ අය විවිධ මත ඉදිරිපත් කරලා තියෙනවා. ඇතම් කෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා මේ සංඥාවක් කියන එක කෙනෙක්ගේ ඔළුවට ඉබේමයි ඇතුල් වෙන්නේ, ඒක කිසිම හේතුඵල සම්බන්ධයක් නැහැ. ඉතින් අහේතුකයි ඒක සිද්ධ වෙන්නේ. ඒක යම් වෙලාවක තියෙනවා නම් ඔළුවේ, ඒ වෙලාවේදී මේ මිනිස්සයා සංඥී කෙනෙක් බවට නැත්නම් දැනුවත් කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි යම් වෙලාවක ඒ බඳු සංඥාවක් හිතේ නැත්නම් එයාට හැඟීමක් නැහැ, සංඥාවක් නැහැ, අසංඥී කෙනෙක් බවට පත් වෙනවා. දවස් කෙනෙක් කියනවා එහෙම නෙමෙයි, මේ සංඥාව කියන්නේ කෙනෙක්ගේ ආත්මය. ඒ ආත්මය කෙනෙක් තුළ බලපවත්වනකොට එයා සංඥී වෙනවා. ඒ ආත්මය ආගෙන් ඉවත් වෙනකොට එයා සංඥී වෙනවා. ඊළඟට තවත් කෙනෙක් කියනවා නැහැ, එමත් නෙමෙයි, මේ සංඥාව කියන එක සම්පූර්ණයෙන්ම මේ රැඳිලා තියෙන්නේ එක්තරා අන්දමකින් බොහොම බලසම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයින් අතේ. ඉතින් ඒ අයට පුළුවන් තවත් කෙනෙක්ගේ ඔළුවට යම් සංඥාවක් ඇතුළත් කරන්න. ඒ වෙලාවේදී ඒ අය සංඥී වෙනවා, ඒ අයට දැනුවත් බවක් ලැබෙනවා. හැබැයි යම් වෙලාවක අර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඒක ඉවත් කරා නම් ඊට පස්සේ මේ අයට සංඥාවක් නැති වෙනවා, නැත්තම් අසංඥී වෙනවා, දැනුවත් බවක් නැති වෙනවා. තවත් කෙනෙක් කියනවා නෑ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නෙමෙයි, මේ බොහොම බලසම්පන්න දෙවියන් ඉන්නවා, ඒ දෙවියන් තමයි මේ සංඥාව කෙනෙක්ගේ ඔළුවට ඇතුළත් කරන්න කියලා. ඉතින් එතකොට ඒ වෙලාවේදී ආ සංඥී වෙනවා, ඒක අයින් කරාම එයා අසංඥී වෙනවා. ඉතින් මේ විදිහට ප්‍රකාශ ගණනාවක් ඒ සාකච්ඡාවේදී බඳුන් වෙනවා. ඉතින් එතකොට පොට්ටපාද කියනවා, මට සිහි වුණා භාගතුන් වහන්සේව, ඔබ වහන්සේ මේ ගැන සෑහෙන්න පුළුල් විස්තරයක් නිවැරදි වැටහීමක් ඇති කෙනෙක් බව මම විශ්වාස කරනවා. ඉතින් ස්වාමීනි, මට බැරිද දැන් ඔය ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කියලා දැන් මේ බුදුරජාණන් වහන්සේ පොට්ටපාද ඇතුළු පිරිස ඉන්න තැනට වැඩම කළාම මේ පරණ තමන්ට අහන්න ලැබිච්ච සාකච්ඡාවට බඳුන් වෙච්ච ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මුලින්ම අර සංඥාව ක්‍රමානුකූලව දුරුවන් වීම, ක්‍රමානුකූලව අතහැර දැමීම කියන එක කිසිම හේතුපත්යකින් තොරව වෙනවාය කියන මතය මුලින්ම බැහැර කළා දානවා. ඒ කියන්නේ සංඥාවක් ඇති වෙන්න, සංඥාවක් පවතින්න, සංඥාවක් දුරු වෙන්න යම් යම් හේතුපත්යන් අවශ්‍යයි. ඉතින් කවුරුන් හෝ කියනවා නම් මේක සිද්ධ වෙන්නේ කිසිම හේතුපත්යකින් තොරවයි කියලා, ඒ මතය බුදුරජාණන් වහන්සේ මුලින්ම බැහැර කළා දානවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊටාම වටිනා ප්‍රකාශයක් කරනවා. ඒ තමයි සික්ඛා ඒකා සංඥා උප්පජ්ජති, සික්ඛා ඒකා සංඥා නිරුද්ධති. ඒ කියන්නේ ශික්ෂාවක් තුලින්, යම්සි පුහුණුවක් තුලින් එක් සංඥාවක් ඇතුළත් කරගන්න පුළුවන්, එක් සංඥාවක් හුරු වෙන්න පුළුවන්. ඒ වගේමයි එක් සංඥාවක් අයින් කරන්නත් මේ පුහුණුවටම පුළුවන්. වෙනත් වචන වලින් කියනවා නම් පුහුණුව මත තමයි සියල්ල එහෙමනම් රඳාපවතින්නේ. පුහුණුවක් හරහා කෙනෙකුට නිවැරදි සංඥාවක්, යහපත් සංඥාවක්, තමන්ට වැඩදායි සංඥාවක් ඉස්සරහට ගන්න පුළුවන්, ප්‍රබල කර ගන්න පුළුවන්, වර්ධනය කර ගන්න පුළුවන්. ඒ වගේමයි තමන්ට අවැඩදායි, තමන්ට අයහපත සලසන යම්කිසි සංඥා ප්‍රදේශයක් පුහුණුව හරහා අතහැරලා දාන්න පුළුවන් කියන මෙන්න මේ ප්‍රකාශය භාග්‍යවතුන් වහන්සේ කරනවා. ඊට පස්සේ තමයි මේ මේකේ තියෙන පුළුල් බව හොඳට විදහා පෙන්වමින් බුදුරජාණන් වහන්සේ සීලයක තියෙන වටිනාකම දේශනා කරන්නේ. ඇත්තටම මේ සංඥාව තමයි මූල හේතුවක් බවට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ හිතේ ගොඩනැගෙන විවිධ ප්‍රපංචයක්. හිත දිගින් දිගට කල්පනා කර කර කල්පනා කර කර වටවලල්ලේ යමින් ඒ පැත්තට මේ පැත්තට කතන්දර ගොතගතා ඉන්න ගතිය අපිට ප්‍රපංචකරණය කියලා හඳුනගත්තොත්, මෙන්න මේ ප්‍රපංචකරණයට මූල හේතුවක් වශයෙන් සංඥා නිදානාහි ප්‍රපංච සංඛා කියලා සංඥාවන්ගේ මෙන්න මේ తত্ত্বය, සංඥාවන්ගේ පැමිණීම, සංඥාවන් ඉදිරිපත් වීම, ඒවට අපි තුල සිද්ධ වෙන රැවටීම, ඒවා තුල සිද්ධ වෙන පැටලවීම බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් එහෙමනම් අපිට මේ ප්‍රශ්නය වෙනත් විදිහකට වර්ණා ගන්න පුළුවන්. ඒ තමයි සංඥාවන් ප්‍රමාණිකූලව අපි බැහැර කරමින් දුරු කරමින් යනවා නම්, ඒ කියන්නේ ප්‍රපංචත් ප්‍රමාණිකූලව බැහැර කරමින් දුරු කරමින් යනවා කියලා අපිට වෙනත් විදිහකට මේක ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් එතකොට දැන් මේ ප්‍රපංච සම්පූර්ණයෙන් දුරු කරන බොහොම පුළුල් ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ඉදිරිපත් කරන්නේ. ඒක මෙතෙන්දී විශේෂයෙන්ම අර සංඥා ක්‍රමානුකූලව දුරු කරගෙන කුඩා කරගෙන සියුම් කරගෙන යන සූක්ෂම ප්‍රතිපදාවක් වශයෙන් ඉදිරිපත් කරනවා. ඒක ඉතින් අපිට ප්‍රපංච වෙනුවෙනුත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ ප්‍රතිපදාවේ තමයි මූලික අංගයක් වශයෙන්, මූලික අඩිතාලමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ සීලයක වටිනාකම පෙන්ලා දෙන්නේ. ඉතින් ඒක බොහොම පුළුල්ව විස්තර වෙනවා. අපි දැන් දින දෙකක් විතර ඒ සීලය සම්බන්ධයෙන් කතා කළා, සාකච්ඡා කළා. මොකද මේ පොට්ටපාද ඇතුළු පිරිස දැනටමත් මේ නයිස් ක්‍රමයක් කරපු පිරිසක්. ඒ නිසා විශේෂයෙන්ම මේ පැවිද්දෙකු සතු සීලය ගැන, නිවැරදි සීලය ගැන තමයි බුදුරජාණන් වහන්සේ පුළුල්ව මේ සූත්‍රයේදී මුලින්ම දේශනා කරන්නේ. දැන් ওই විදිහට දේශනා කළා. ඒ සීලයේ තියෙන තවත් පැත්තක් මතක් කරනවා. ඒ තමයි ඉන්ද්‍රිය සංවරය කියන සීලය. ඒ කියන්නේ අපි අර ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන භික්ෂුන් වහන්සේ කෙනෙක් අනුගමනය කරන, ආරක්ෂා කරන ඒ උපසම්පදා සීලයක්, කෝටියක් සංවර සීලයක් ගැන සෑහෙන පුළුල් තොරතුරු රාශියක් ඉදිරිපත් කළා. ඊට පස්සේ මේ බඳු ඉන්ද්‍රිය සංවරයකුත් අවශ්‍යයි කියන එක මතක් කරනවා. මොකද ඉන්ද්‍රිය සංවරදී තමයි අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැවතත් අලුතින් හිත කෙලෙසෙන්නේ නැති වෙන්න, හිත සෑහෙන දුරට ආරක්ෂා කරගන්න. ඇහෙන් රූප බලද්දී, කනෙන් සද්ද අහද්දී, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරද්දී, දිවෙන් රස බලද්දී, ඊළඟට කයෙන් යම් යම් ස්පර්ශයන් ලබද්දී, ඒ වගේමයි හිතටත් විවිධ අරමුණු එද්දී අපි කිසිම වගවිභාගයක් නැතුව කටයුතු කළොත්, ඒ ඉඳුරන්ට ඕන හැටියට හැසිරෙන්න ඉඩ දුන්නොත්, හිතරත් කැමැති කැමැති විදිහට හිතන්න ඉඩ දුන්නොත්, ඉතින් මෙතෙන්දී අපිටම තමයි ඒකේ ආදීනව වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා යම් පමණක ඉන්ද්‍රියන්ගේ පාලනයක්, යම් පමණක ඉන්ද්‍රියන්ගේ සංවර බවක් පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා අපිට ඉන්ද්‍රයන් බොහොම තියුණුව තිබුණා කියලා, තරුණව තිබුණා කියලා ඒවා ඔහේ පාවිච්චි කරන්න ගියොත් අපි ඉතින් අමාරු වෙටෙනවා. ඒ නිසා අපි ප්‍රතිපදාවක ගමන් කරද්දී යම් පමණක ඉන්ද්‍රිය සංවරයක් පවත්වන්න උත්සාහන්ත විය යුතුයි. ඊළඟ කොටස හැටියට අරියේන සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ කියලා මේ සතිය ජීවිතයට එකතු කරගෙන ඒක මුළු දවස පුරාම පවත්වන්න උත්සාහයක්. අපි කෑම බීම ගන්නකොට, අනුභව කරනකොට, භික්ෂුන් වහන්සේ නමක් නම් දානයක් වළඳනකොට, ඉතින් එතනදී සතිමත් වෙන්න. ඊළඟට අපි තුමු ගමනක් බිමනක් යනකොට එතනදී සතිය පිහිටව ගන්න. ඉඳගෙන ඉන්නකොට සතිය පිහිටව ගන්න. හිටගෙන ඉන්නකොට සතිය පිහිටව ගන්න. සතපිලා ඉන්නකොට සතිය පිහිටව ගන්න. එමත් නැත්නම් ඇඳුම් පැළඳුම් අඳිනකොට, පළඳිනකොට සතිය පිහිටව ගන්න. ඉතින් මේ ආදී වශයෙන් අපේ මුළු ජීවිතයටම මෙන්න මේ සතිය ආලෝකය එකතු කර ගැනීම, ඊට පස්සේ මේ සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ කියන කොටසෙන් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. දැන් මෙතන තමයි එක පැත්තකින් තවත් පුළුල්ව අපි ආධ්‍යාත්මික පැත්තකට නැඹුරු වෙන්නේ. මොකද මේ මට්ටමේදී තේනකට පුළුවන් තමන් ගැන දැනුවත්ව වාසය කරන්න. ඒ කියන්නේ අපිට නම් අපිට ඉස්සර නම් එහෙම දෙයක් තිබුණ නැහැ. හිත කියන දේ කරනවා, ඒ අනුව සමහර ලාවට හරි දේත් කරනවා, වැරදි දේත් කරනවා. අපිට කිසි පාලනයක් තිබුණ නැහැ. ආවේගශීලී ඉක්මනටම ප්‍රතික්‍රියා දක්වනවා. අපිව බලා ගන්න, රැක ගන්න කවුරුත් නැහැ. නමුත් දැන් මේ සතිය දිනු කරන්න හරියට නිකන් තමන් එක්ක තව කෙනෙක් ඉන්නවා වගේ. හැමතිස්සෙම එයා අපි කරන දේ හරිද වැරදිද කියලා අපිට පොඩ්ඩක් මඟ පෙන්වීමක් කරනවා වගේ ගතියක්. අපි එක පාටම ආවේගශීලී වෙන්නේ නැතුව අපිව පොඩ්ඩක් මේ ඒ සඳහා, ඒ කියන්නේ මේ ප්‍රශ්නයකදී මැදහත් කරන ගතියක්, ප්‍රශ්නයක් දිහා පුළුල්ව බලන ගතියක්, විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන ගතියක්, වර්තමානයේ හිත රඳවන ගතියක් වගේ මෙන්න මේ වගේ විවිධ පැති වලින් දැන් සති සම්පජඤ්ඤයක් දැන් ඔන්න යෝගාවචරය දිනු කරන්න ගන්න. ඉතින් ඒකේ වටිනකම බුදුරජාන් වහන්සේ මෙතෙන්දිත් මතු කරලා තියෙනවා. අරියේන සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ. ඒ කියන්නේ සතියෙන් පමණක් නෙමෙයි සම්පජඤ්ඤේනුත් යුක්තයි. ඒ කියන්නේ වර්තමාන මොහොතේ හිත රැඳවීම පමණක් නෙමෙයි, වර්තමාන මොහොතේ හිත රඳවද්දී වෙන්නේ මොකද්ද කියන එක ගැන හොඳ හාත්පස අවබෝධයක් තියෙනවා. තියුණු අවබෝධයක් තියෙනවා. නුවණින් දකින්න පුළුවන් කමක්, විනිවිද දකින්න පුළුවන් කමක් ඒ බඳු හිතේ පවත්වනවා. ඉතින් අන්න ඒ වගේ ටිකක් ගැඹුරට විහිදිච්ච සතියක් සම්පජඤ්ඤයක් සහිතව දැන් කටයුතු කරන ආකාරය මෙතනදී දේශනා කරනවා. ඊට පස්සේ අරියාය සන්තුට්ඨියා සමන්නාගතෝ හෝති. දැන් මේ කරන දේවල් අතරේ හිතේ එක්තරා අන්දමක තෘප්තිමත් බවක්, හිතේ හරිම සතුරු සහගත බවක්, දැන් මේවා කරදරයක් කියලා සලකන්නේ නැහැ. ඒ වෙනුවට මේ තුළ තමන්ට ලැබෙන යහපත, තමන්ට ලැබෙන ආනිසංස ගැන තේරුම් ගනිමින්, ඒකෙන් තමන්ගේ ජීවිතයට ලැබෙන ආලෝකය ගැන යම්සි වැටහීමක් ඇති කරගනිමින් එක්තරා අන්දමක තෘප්තිමත් බවක් එක්ක කටයුතු කරනවා. ඉතින් සමහර ලාවට දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ පැත්තෙන් කතා කරනකොට උන්වහන්සේට තමන්ගේ ජීවිතය පවත්වන්න පිණ්ඩපාතයක් අවශ්‍ය වෙනවා. එමත් නැත්නම් සිවුරක් අවශ්‍ය වෙනවා. නැත්නම් වැඩ සිටින්න ස්ථානයක් අවශ්‍ය වෙනවා. ආබාධයකදී ගන්න යම් බෙහෙත හේතක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ලැබෙන දේවල්, මේ ප්‍රත්‍යපහසුකම් එක්තරා අන්දමකින් ලැබෙන දේෙන් සතුටු වෙලා තෘප්තිමත් වෙලා ඉන්න පුළුවන්කම මෙතෙන්දි මතක් කරනවා. ඉතින් ගිහි පින්වතුන්ටත් ඒ අනුවම හිතා ගන්න පුළුවන්. හුඟාක් දේවල් අපි බලාපොරොත්තු වුණොත්, හුඟාක් සුඛෝපභෝගී දේවල් බලාපොරොත්තු වුණොත් ඉතින් කවදාවත් හිත තෘප්තිමත් වෙන්නේ නැහැ. අපි තණ්හාවට දාස වීමක් තමයි වෙන්නේ. නමුත් අපිට පුළුවන් නම් ලදපමණින් සතුටු වෙලා අපේ ආර්ථික මට්ටම අනුව අපි කටයුතු කරනවා නම් එතකොට ඇත්තටම තෘප්තිමත්ව ඉන්න, සතුටින් ඉන්න, නදපමණින් සතුටු වෙන්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට මෙන්න මේ බඳු පසුබිම සකස් කිරීමක් දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ කරලා දැන් ඊට පස්සේ සීල ශික්ෂාවේ ඉඳලා සමාධි ශික්ෂාවට අපි වෙකගෙන යනවා. දැන් මෙතෙක් ඇත්තටම මේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර සංඥාවන් දුරු කරන ප්‍රතිපදාවේ තියෙන සීල ශික්ෂාව තමයි දේශනා කළේ. දැන් ඔන්න ඊළඟට පිවිසෙනවා සමාධි ශික්ෂාවකට. අභිජ්ජං ලෝකේ පහය විගතාභිජ්ජේන චේතසා විහෙරති. අභිජ්ජාය චිත්තං පරිසෝදේති. මේ විදිහට අර අපි අහලා තියෙන නීවරණ පහෙන්ම හිත ඉවත් කරගෙන වාසය කිරීම ගැන දේශනා කරනවා. දැන් නීවරණ පහට බුදුරජාන් වහන්සේ හරි ලස්සන උපමා කීපයක් දෙනවා. දැන් යම්සි කෙනෙක් ලොකු ණයක් අරගෙන දැන් ණය ගෙවා ගන්න බැරුව දැන් මේ කාලේ අපේ රටටත් වෙලා තියෙනවා වගේ ඉතින් හරිම අමාරුවෙන් ඉන්නවා නම් ඉතින් එතකොට ලොකු බරක් තියෙනවා. අපි තුමු යම්සි පුද්ගලයෙක් මාක් හරි හේතුවකට අගහින්න කම නිසා මේ ණයක් ගත්තා. ඉතින් ණය ගත්තට පස්සේ ඉතින් හරි බරයි යාට. කවද්ද මේ ගෙවල ඉවර කරන්නේ? නැත්තම් ඒ ණයකාරයෝ ඇවිල්ලා අඩත් තේට්ටම් කරනවා, විවිධ ප්‍රශ්න නගනවා, ණය ගෙවන්නේ නැද්ද, පොලිය ගෙවන්නේ නැද්ද කියලා අහනවා. ඉතින් හරිම බරක් තියෙනවා ඔළුවේ. මොකද මේ ණයක් අරන් ඉන්නේ. ඊට පස්සේ ඉතින් මේ තැනත්තා තමන්ට යම් මහන්සියලා කටයුතු කළා, අරපරිමස්මින් මුක්තව කටයුතු කළා, ප්‍රඥාවන්තව කටයුතු කළා. එයා කොහොම කොහම හරි තමන්ගේ කර්මාන්ත ශාස්ත්‍රීක කරගෙන සාර්ථක කරගෙන අර මුළු ණයම ගෙවල දානවා. ඊළඟට ඉතිරි වෙච්ච යම්කිසි මුදලකුත් තියෙනවා. ඒකෙන් තමන්ගේ දරුවන්ට ඒ අවශ්‍ය දේවල් සපයමින් ඒ තමන්ගේ පවුල නඩත්තු කරන්න පුළුවන් ගතියකුත් තියෙනවා. ඉතින් එතකොට දැන් මෙයාට හිතේ කිසි බරක් නැහැ. මොකද දැන් ණය සම්පූර්ණයෙන්ම ගෙවලා දැම්මා. ණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස්. ඒ වගේමයි අමු දරුවන් රකින්න උවමනා කරන මුදලකුත් අතේ ඉතිරි වෙලක් තියෙනවා. ඒ නිසා දැන් හරි තෘප්තිමත් බවක් තියෙනවා. මොකද අර හිතේ තිබිච්ච ලොකු බරක් හිතින් නිකන් අයින් කළා. ඒ ණය බර දැන් හිතින් දුරුවන් කරා. දැන් හිතට හරි සැහැල්ලුයි. ඒ වගේමයි දැන් ආයි ණය වෙන්න දෙයක් නැහැ. මොකද අමු දරුවන් රකින්න යම් මුදලක් තමන් අතේ ඉතිරි වෙලා තියෙනවා. අන්නේ තෘප්තිමත් බව. ඔන්න ඔය බර අඩුවීම එක්තරා අන්දමකින් කියන නිදහස් වීම, නිදහස්ේ බව බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ කාමච්ඡන්දෙන් නිදහස් වුණා වගේ කියලා. කෙනෙක්ගේ හිතේ කාමච්ඡන්දේ රජ කරනකොට එයා වැඩ කරන්නේ හරියට නිකන් ණයක් ගත්ත කෙනෙක් වගේ. එයා හැමතිස්සෙම එතකොට එයා කියන අනිත් කෙනෙක්ගේ අනසක යටතේ අනිත් කෙනෙක්ට බැගෑ වෙලා ඉන්න ගතියක් තියෙනවා. නමුත් යම් වෙලාවක හිතෙන් කාමච්ඡන්දේ දුරු වුණා නම් අයින් වුණා නම් අන්න එතකොට අර ණයෙන් නිදහස් වුණා වගේ. තමන් ඒක ගෙවලා දැම්මා වගේ. බොහොම පහසුවක්, සැහැල්ලුවක් එයාට දැනෙනවා. ඒ නිසා මේ ණය ගත්ත කෙනෙක්ගේ తත්වය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරියට හිතක් කාමච්ඡන්දේ යට වෙච්ච අවස්ථාව. ණයෙන් නිදහස් වෙච්ච මට්ටම තමයි දේශනා කරන්නේ කාමච්ඡන්දෙන් හිත නිදහස් කරගත් අවස්ථාව. ඊට පස්සේ ව්‍යාපාදයේ ගැන හිතේ පහට ගන්න තරහවක් ගැන, ද්වේෂයක් ගැන. එතනත් හරි ලස්සන උපමාවක් දෙනවා. ඒක හරියට යම්කිසි ආබාධයකට ලක් වෙලා, රෝගයකට ලක් වෙලා, ලෙඩ වෙලා ඉන්නා වගේ තමයි මේ හිත ද්වේෂයෙන් නැත්නම් තරහකින්, කේන්තියකින් ඉන්න අවස්ථාව. එතකොට යාට තමන්ට කැමති දෙයක් කරන්න බෑ, තමන්ට කැමති දෙයක් කන්න බෑ. මොකද ලෙඩ වෙලා, රෝගී බවකට පත් වෙලා, අසාධ්‍ය වෙලා. ඉතින් එයා දොස්තර කියන දේ අහගෙන, එයාට උපස්ථාන කරන කියන අය කියන දේවල් අහගෙන, ඉතින් එහාට මෙහාට යන්නත් බෑ. අනිත් අයගේ උදව් පදව් ඇතිව බොහොම දුර්වලව කැමති දෙයක් අනුභව කරන්නත් බැරුව ඉතින් ගත කරන දුක්ඛිත ජීවිතයක්. මොකද දැන් ගිලන් වෙලා ඉන්නේ, අසනීප වෙලා ඉන්නේ. හැබැයි අපි හිතමු දැන් මෙයා සම්පූර්ණයෙන්ම ලෙඩෙන් සුවපත් වෙනවා, සම්පූර්ණයෙන්ම නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඉතින් දැන් තමන් කැමති තැනක යන්න පුළුවන්, කැමති දෙයක් කන්න පුළුවන්. ඒතකොට අර හොඳ ශාරීරික නිරෝගී බවක් දැන් තමන්ට තේරෙනවා. ආහාර පිළිබඳ රුචියක් තියෙනවා. ඉතින් ඔය වගේ අර තමන් ලෙඩෙන් ඉවත් වුණා කියලා, නිදහස් වුණා කියලා, නැවතත් තමන් නිරෝගී වුණා කියලා මේ එයාට දැන් හැඟීමක් තියෙනවා. ඒකත් ලොකු බර අඩුවීමක්. ඒකත් ලොකු සහනයක්. ඒකත් ලොකු නිදහසක්. මොකද්ද මේ ලෙඩෙන් නිදහස් වීම? ලොකු බරපතල රෝගාබාධකින් දැන් තමන් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා, නිරෝගී බවට පත් වුණා. ඉතින් ලොකු සහනයක් හිතේ තියෙනවා. ඉතින් මෙන්න මේ තත්වය බුදුරජාණන් වහන්සේ උපමා කරනවා කෙනෙක්ගේ හිතේ තිබිච්ච ව්‍යාපාදය ඉවත් වීම කියන අවස්ථාවට. ඒ කියන්නේ හිතේ යම් තරහවක්, ද්වේෂයක් තියෙනවා නම්, කේන්තියක් තියෙනවා නම් ඒක හරියට නිකන් ලෙඩ වුණා වගේ තත්වයක්. තමන් දැන් මේ හිතට තිබිච්ච නිදහස නැහැ. දැන් හිත මේ කැමති විදිහට කටයුතු කරන්න විදිහක් නැහැ. නිකන් ලෙඩ වෙලා. හැබැයි යම් අවස්ථාවකදී හිතේ ව්‍යාපාදේ දුරු වුණා නම්, අයින් වුණා නම්, ඒක අර ලෙඩෙන් අයින් වෙලා නිදහස් වෙලා නිරෝගී වුණා වගේ කියලා. එතකොට මේ ව්‍යාපාදේ සම්බන්ධයෙන් මෙන්න මෙබඳු උපමාවක් දෙනවා. ඊට පස්සේ තීන මිද්දේ සම්බන්ධයෙන් තවත් ලස්සන උපමාවක් දෙනවා. ඒ තමයි යම්කිසි මිනිස්සෙක් බන්ධනාගාරගත වෙලා හිර කළා ඉන්න වෙලාවේදී යාට දැනෙන අවස්ථාව. දැන් කියන්නේ යාට දැන් අමුදරුවන් හම්බෙන්න යන විදිහක් නැහැ, කැමති තැනක යන්න විදිහක් නැහැ, කැමති දෙයක් කන්න විදිහක් නැහැ. මොකද මේ තමන්ව හිර කළා තියෙන්නේ. තමන් දැන් බන්ධනාගාරේ ඉන්නේ. තමන් හිර කරුවෙක් බවට පත් වෙලා. ඒතර යාට කැමති විදිහට කටයුතු කරන්න විදිහක් නැහැ. හැබැයි පස්සේ යම් ක්‍රමයකට ඉතින් මේ තැනත්තා වැඩි මුදලක් මහක් අපේ ඉඳන් කරගන්න තු කොහොම හරි දැන් මේ බන්ධනාගාරේ නිදහස් වෙනවා. නිදහස ලැබෙනවා. ඉතින් නිදහස ලැබුවාම දැන් ඉතින් කැමති තැනක යන්න පුළුවන්. තමන්ගේ අමු දරුවන් එක්ක බොහොම සතුටින් වාසය කරන්න පුළුවන්. දැන් මොකද නිදහස් කෙනෙක්. තවදුරටත් මේ හිරකාරයෙක් නෙමෙයි. ඔන්න ඔය තත්වය හිත තීන මිද්දෙන් නිදහස් වීමට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. ඒ කියන්නේ යම්සි කෙනෙක්ගේ හිතේ තීන මිද්දයක් බලපවත්වනවා නම් එයා හරියට හිරකාරයෙක් වගේ. මේ හිතට කැමති තැනක යන්න විදිහක් නැහැ. මොකද එයා හිර වෙලා ඉන්නේ. නිකන් මුළු ගැන්විලා ඉන්නේ. අඳුරක අඳුරක හිර වෙලා ඉන්නේ. හැබැයි යම් වෙලාවක තීන මිද්දෙන් හිත නිදහස් නම් හරියට නිකන් අර බන්ධනාගාරයකින් හිර ගෙදරකින් නිදහස් වුණා වගේ දැන් ඒ බඳු නිදහසක්. ඒ බඳු සැහැල්ලුවක්. කැමති විදිහට කටයුතු කරීමේ ශක්‍රීය බවක් අන්න යාගේ හිතේ දැනෙනවා. ඒ නිසා නීවරණ මේ තීන මිද්දෙන් නීවරණයට යටවීම, ඒකේ ගොදුරක් බවට පත්වීම හිරකාරයෙක් වශයෙන්ුත් ඊළඟ තීන මිද්දෙන් ඉවත් වෙලා බොහොම සක්‍රීයව කටයුතු කරන්න තියෙන අවස්ථාව හිරෙන් නිදහස් වෙලා නිදහසේ කටයුතු කරන කෙනෙක්ගේ ක්‍රියාකලාපයටත් බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. ඊට පස්සේ අපි දන්න ඊළඟ නීවරණය ගැන ගත්තොත් එතෙන්දී බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා. දැන් යම්ස කෙනෙක් ඉන්න පුළුවන් 16ක්. මේ කියන්නේ ආ වෙන කෙනෙක් යටතේ කටයුතු කරන 16 භාවයෙන් ඉන්න, වහල් භාවයෙන් ඉන්න කෙනෙක්. තියා හරිම පරාදීනයි. එයාට කැමති දෙයක් කරන්න විදිහක් නැහැ. මොකද හැමතිස්සෙම අනිත් කෙනාගෙන් අවසර ගන්න ඕනේ. එයා මොකද 16ක්. තමන්ගේ හාම් පුතාගෙන් අවසර අරගෙන තමයි හැමදේම කරන්න තියෙන්නේ. තියා කියන කින දේ කරන්නත් ඕනේ. එයා අර වැඩේ කරන්න මේ වැඩේ කරන්න කියලා ඉතින් බොහොම මේ බරපතල වැඩ දෙනවා. ඉතින් මෙයා හැමදේම ඉෂ්ට කරන්න ඕනේ. මොකද මෙයා ඇවිල්ලා 16ක්. මෙයා ඇවිල්ලා සම්පූර්ණයෙන්ම වහලෙක්. හැබැයි යම් ක්‍රමයකට එතනත්තා මේ දාස භාවයෙන් මිදුණා නම් වහල් භාවයෙන් මිදුණා නම් අනේ එතකොට තින් ලොකු සහනයක් තියෙනවා. දැන් ඉතින් කවුරුත් එයාට අණ දෙන්න නැහැ. දැන් තමන් කැමති දෙයක් කරන්න පුළුවන්. අනිත් කෙනෙක්ගේ අණකට යටත් වෙච්ච ගතියක් නෙමෙයි තියෙන්නේ. වහල් භාවයක් නෙමෙයි තියෙන්නේ. දැන් තියෙන්නේ වහල් භවින් නිදහස් වූ බවක්. ඉතින් ඔන්න ඔය తত্ত্বය බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මේ හිතේ පහළ වෙන උද්දච්ච කුක්කුච්චයෙන් හිත නිදහස් වීමට. ඒ කියන්නේ උද්දච්ච කුක්කුච්චයට යට වෙච්ච අවස්ථාව එක්තරා අන්දමකින් කියනවා නම් වහල් භාවයකින් කටයුතු කිරීම. මොකද හිත නිකාං ඔහේ අපිවත් ඇදගෙන දුවනවා. අපිට කිසි නිදහසක් නැහැ. අපි ඉන්නේ යා කියන දේ කරන හරියට මේ වහලෙක් වගේ, බැලෙක් වගේ. නමුත් යම් වෙලාවකදී උද්දච්ච කුක්කුච්චයෙන් හිත නිදහස් වුණා නම්, ඒ කියන්නේ හිතේ විසිරීමෙනුත් නැවත නැවත කල්පනා කරමින් පසුතැවෙන ගතිය, දුක් වෙන ගතිය, ශෝක කරන ගතිය, අන්නේ තත්වෙනුත් හිත සම්පූර්ණයෙන්ම නිදහස් වුණා නම්, ඒක හරියට නිකන් අර වහල් බවෙන් නිදහස් වුණා වගේ වැඩක්. දැන් තමයි අන්න හිතේ ප්‍රകൃතිය මතු වුනේ. මෙතෙක් තිබුණේ අපිවත් ඇදගෙන සම්පූර්ණයෙන්ම පරණ දේවල් කල්පනා කරමින් කනගාටු වෙමින් ශෝක කරමින් ඉන්න තත්වයක්. එහෙමත් නැත්නම් හිත විසිරිලා එහෙ මෙහෙ දුවන පයින්න තත්වයක්. ඒකෙන් නිදහසක් තිබුණේ නැහැ. ඔන්න දැන් ඒකෙන් සම්පූර්ණයෙන් ඉවත් වුණා. උද්දච්ච කුක්කුච්ච හිතෙන් ඉවත් වුණා. ඒක හරියට නිකන් අර දාස භාවයෙන් ඉවත් වුණා වගේ. ඊට පස්සේ හරි ලස්සන උපමාවක් දෙනවා විචිකිච්ඡාව සම්බන්ධයෙන්. දැන් බුදුරජාන් වහන්සේ කියනවා යම් කෙනෙක් බොහොම දුර්ග මාර්ගයක යනවා. ඒ කියන්නේ කාන්තාර මාර්ගයක යනවා. දැන් මේ කාන්තාර මාර්ගයේ යනකොට අතරමඟදී එයාගේ වතුරත් නැහැ, ආහාරත් දැන් හොඳට මිහිඟයි. ඒ වගේමයි හරි පාර මොකද්ද කියලා හරියට දන්නෙත් නැහැ. අහවල් දිසාවේ ගමක් තියෙන්නේ, නගරයක් තියෙන්නේ කියලා හැඟීමක් නැහැ. ඉතින් එතකොට තියෙන පුදුමාකාර මානසික අසහනයක්. මොකද නිකන් අතරමං වෙච්ච ගතියක්. කොයි පාරද ගන්න ඕනේ, කොයි පැත්තටද යන්න ඕනේ, මේ මොහොතේ අතේ වතුරත් නැහැ, ආහාරත් නැහැ. ඉතින් හරිම වැසණයකටපත් වෙච්ච තත්ත්වයක් තමයි යන්නේ කාන්තාරේ අතරමං වෙච්ච තත්ත්වේ. ඉතින් මේක උපමා කරනවා බුදුරජාන් වහන්සේ හිත විචිකිච්ඡාවකට අහු වෙච්ච තත්ත්වයට. මොකද දැන් විචිකිච්ඡාවක හිත තියෙනකොට හිත හරියට කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැහැ. හිතේ තියෙන දෙගිඩියාවක්. අරක කරනවාද, මේක කරනවාද, අරක හරිද, මේක හරිද, අරයා කියන දේද හරි, මෙයා කියන දේද හරි, අර පොතේ තියෙන දේද හරි, මේ පොතේ තියෙන දේද හරි කියලා විවිධ අන්දමින් අපි කල්පනා කරනවා. මොකද හරිය නිශ්චිත පිළිතුරක් නැහැ. නිශ්චිතව මෙන්න මේකයි ගත යුතු නිවැරදි මාර්ගය කියලා අවබෝධයක් නැහැ. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා යම්ස කෙනෙක් කොහොම හරි මේ කාන්තාරය තරණය කළා, දැන් ගමක් තියෙන දිසාවට යනවා. දැන් එයාට නිශ්චිතයි මේ මාර්ගයේ ගියාම ගමට යනවා කියලා. ගමට ගිහිල්ලා තමන්ට පැන් ටිකක් හොයාගන්න පුළුවන් ගතිය, ආහාර ටිකක් ඉල්ල ගන්න පුළුවන් ගතිය දැන් එයාට හරිම නිශ්චිතයි. යා යුතු මාර්ගය මේකයි කියලා දැන් 100%ක් විශ්වාසයි. මේකේ මඟ සලකුණු දන්නවා, මඟ සලකුණු පේනවා. ඉතින් අන්නේ తত্ত্বය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර විචිකිච්ඡාවෙන් නිදහස් වෙනවා වගේ. ඒ කියන්නේ එතකොට දැන් හිතේ කිසිම සැකයක් නැහැ. අනුගමනය කළ යුතු ප්‍රතිපදාව මොකක්ද කියලා තමන්ට වැටහෙනවා. කළ යුතු දේ කුමක්ද කියලා තමන්ට වැටහෙනවා. ඒකේ තියෙන නිවරද්ද භාවය ගැන යම්සි අවබෝධයක් තියෙනවා. ඉතින් එතකොට හිතේ කිසි විචිකිච්ඡාවක් නැහැ. හිතේ කිසිම සැකයක් නැහැ. ඉතින් මේ අන්දමින් බුදුරජාණන් වහන්සේ මේ හිතේ බලපවත්නා මේ නීවරණ පහ උපමා පහකින් ඉදිරිපත් කරනවා. කාමච්ඡන්දය හරියට නයහිමියෙක් මේ නයකාරයෙක් බවට පත්වීමක්, ඊළඟට ව්‍යාපාදය හරියට නිකන් රෝගයකට බඳුන් වෙලා රෝගී වෙච්ච අවස්ථාවක්, ඊළඟට තීන මිද්දය හරියට නිකන් බන්ධනාගාරයක හිරගෙදරක හිර වෙච්ච අවස්ථාවක්, ඊළඟට උද්දච්ච කුක්කුච්ච හරියට යම්සි කෙනෙක්ගේ දාසයෙක් බවට වහලෙක් බවට පත්වීමක්, ඒ වගේමයි විචිකිච්ඡාව බලපවත්වීම හරි නිකන් කාන්තාර මාර්ගයක යන්නේ නැමන් නැතුව අතරමං වීමක්. ඉතින් මේ නීවරණ පහෙන් යම්ස කෙනෙක් නිදහස් නම් ඒ කියන්නේ එක එක පැතිවලින් ලබන නිදහසක් තමයි ඒ අනුව අපිට හිතා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් නය නිදහස් වීමක්, සම්පූර්ණයෙන් ආබාධෙන් නිදහස් වෙලා නිරෝගී වීමක්, ඊළඟට බන්ධනාගාරයකින් හිරගෙදරකින් නිදහස් වෙලා සාමාන්‍ය පුරවැසියෙක් වීමක්, ඊළඟට දාස භාවයෙන් ඉවත් වීමක්, ඊළඟට කාන්තාර මාර්ගයෙන් යා යුතු නිවැරදි මාර්ගය, ගමක් දිසාවට, ෂේම භූමියක් දිසාවට යන්න තියෙන මෙන්න මේ මාර්ගයෙන්ම කියලා නිශ්චිතව දැන ගැනීම. එතකොට පුදුම නිදහසක් තමයි, සැහැල්ලුවක් තමයි අන්නේ තනත්තට දැනෙන්නේ. ඉතින් ඒකම අපිට මේ භාවනාවේදී කතා කරන්න පුළුවන්. මෙන්න මේ නීවරණ ටික අයින් වුණාම, හිතේ යටපත් වුණාම ඒ යෝගාවචරයක් අත්දකින්න තත්වය. තපින්වදී අපි හිතමු ප්‍රායෝගිකව මේ தত্ত্বය අපි තුල දියුණු කරගන්න නම් අපි හිතමු යම්ස් කෙනෙක් යම්ස් කමඨහනක් ඉස්සරහින් තියාගෙන හිත දියුණු කරන්න උත්සාහන්ත වෙනවා. අපි හිතමු යා ආනාපාන සතිය වඩනවා. ඉතින් තමන්ගේ ඉරියව්ව සකස් කරගෙන ඇස් දෙක පියාගෙන නාසිකාව අග්‍රේ ඉස්සරහා තමන්ගේ අවධානය පවත්වන්න උත්සාහන්ත වෙනවා. ආශ්වාසයක් දැනගන්නවා, ප්‍රශ්වාසයක් දැනගන්නවා, ආයත් ආශ්වාසයක් දැනගන්නවා, ප්‍රශ්වාසයක් දැනගන්නවා. එතකොට මේ විදිහට යා නැවත 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 ඒ ආශ්වාසයට ප්‍රශ්වාසයට ආශ්වාසයට ප්‍රශ්වාසයට හිත නංවමින් කටයුතු කරද්දී දැන් නැවත නැවත මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඒක නවතින්නේ නැහැ. ඉතින් එතකොට තමන්ට නිදා ගන්න විදිහක් නැහැ. මොකද ඊළඟ ආශ්වාසය ඊළඟ එකට එනවා. ඒක බල්ල ඉවරච්ච ගමන් ඔන්න ඊළඟට ප්‍රශ්වාසය එනවා. ඒක බල්ල ඉවරච්ච ගමන් ඔන්න ඊළඟට ආශ්වාසය එනවා. ඉතින් ඒ කියන්නේ බොහොම සක්‍රීයව මේ කටයුත්තේ නිරත වෙන්න අවශ්‍යයි. අපි ඔතෑණි වුණා නම්, නිදිමත වුණා නම් අර ආශ්වාස ගණනාවක් අපිට මග හැරෙනවා. නමුත් මේ පැමිණෙන ආශ්වාසයට ප්‍රශ්වාසයට හොඳට අවදියෙන් ගත කරන්න නම් ඒ අවදිමත් බව හොඳට එලඹ සිටි සිහිය මෙතෙන්ට අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ විතක්කය කියන ඒ අරමුණට හිත නැංවීම කියන කුසලතාවය නැවත නැවත ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන එතන එතන ඉදිරිපත් වෙන අරමුණට හිත නැංවීම කියන කුසලතාවය හොඳට අපේ හිතේ තුලේ හිත තුල තියෙනවා නම් හිතේ තියෙන හරි සක්‍රීය බවක්. ඒ කියන්නේ මේ අවස්ථාවේදී තීන මිද්දේට ඉඩක් නැහැ. එනම් යම් වෙලාවක හොඳට මේ විතක්කය හිතේ වැඩ කරනවා නම්, එයා හොඳට ශක්තිමත් වෙලා තියෙනවා නම්, එයාගේ මේ ක්‍රියාකලාපයේ හරහා තීන මිද්දේ කියන නීවරණය යටපත් වෙනවා. ඊට පස්සේ දැන් ඔන්න අපි අපේ හිත යම් අරමුණකට නැංගුවා. මෙතෙන්දී නම් අපි හිතමු ආශ්‍රාසය කියලා. දැන් මේ ආශ්වාසය ගැන අපි ටිකක් හොයලා බලනවා. ආශ්වාසයේ ගති ලක්ෂණ විමසලා බලනවා. ඒක උණුසුම්ද, සිසිල්ද, දිගද, කෙටිද? මෙතන තනි ආශ්වාසයක්ද තියෙන්නේ නැත්නම් ආශ්වාස පේලියක් තියෙනවද? ආශ්වාසයේ මේ අත්දකින්නේ මුලද, මැදද, අගද? මේ අන්දමින් අපිට පුළුවන් ආශ්වාසය ගැන ටිකක් සූක්ෂමව බලන්න. ඉතින් එතකොට එහෙම බලනකොට එයාට කිසි අවිශ්වාසයක් නැහැ. ආ මේ අත්දකින්නේ ආශ්වාසයේ මුල ස්වභාවය. දැන් මේ අත්දකින්නේ ආශ්වාසයේ මැද ස්වභාවය. දැන් මේ අත්දකින්නේ ආශ්වාසයේ අග ස්වභාවය කියලා තමන්ට හොඳට සක්සුදක්සේ පැහැදිලි. මොකද හොඳට එතනට අවධානය යොමු වෙලා තියෙනවා. තමන්ට දැනෙනවා ආ මේ ඇවිල්ලා ආශ්වාසය ප්‍රශ්වාසය නෙමෙයි කියලා හොඳට තමන්ට නිශ්චිතව තේරෙනවා. තමාට ඒකත් එහාට ගිහලා තවත් සියුම් වුණාම දැන් මේ අත්දකින්නේ ආශ්වාසයේ මුල, දැන් මේ අත්දකින්නේ ආශ්වාසයේ මැද, දැන් මේ අත්දකින්නේ ආශ්වාසයේ අග කියලා තමන්ට හරිම නිශ්චිතව කිසිම සැකයක් නැතිව දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට මේ වගේ නිශ්චිතව අපි දෙයක් දැනගන්නකොට අර විචිකිච්ඡාවට තියෙන ඉඩ නැති වෙනවා. කියන්නේ මෙන්න මේ අරමුණ හොඳට විමසන ගතිය, ਵਿਚාරශීලීව ඒ අරමුණ හොයන ගතිය, සොයන ගතිය, අධ්‍යයනය කරන ගතිය. අපි ඒකට පාලියෙන් කියනවා ਵਿਚාර කියලා, ਵਿਚාර කියන චෛතසිකය. ඉතින් මෙන්න මේ ਵਿਚාර කියන චෛතසිකය අපේ හිතේ හොඳට බලවත් තියෙනවා නම් විචිකිච්ඡාවට ඉඩක් නැහැ. නැත්තම් විචිකිච්ඡාව කියන ඒ නීවරණය මෙන්න මේ ਵਿਚාරය කියන අරමුණ හොඳට විමසා බැලීම තුළින් අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිටම දැන් හොඳට අපේ හිත එතෙන්ට එකඟ වෙලා දැන් මේ අරමුණ විමසා බලමින් අරමුණේ ගත ලක්ෂණ තේරුම් ගනිමින් ඉන්නවා නම් ඒ කියන්නේ සෑහෙන දුරට දැන් වැඩේ සාර්ථක වෙලා තියෙනවා. දැන් අන්න හිතේ යම්සේ ප්‍රමෝදයක්, සතුටක්. මොකද දැන් අපි සෑහෙන ප්‍රයත්නයක් දැරුවා, සෑහෙන ති මහන්සිලා භාවනා කළා. ඔන්න දැන් තමයි මේ වෙලාවදී තමයි ඔන්න සාර්ථක උනේ. ඉතින් එතකොට අන්න හිතේ යම්සේ ප්‍රමෝදයක්. මොකද මේ ඉස්සරහින් තියාගෙන ඉන්න අරමුණ නික්ලේශී අරමුණක්. ඒ අරමුණේ දැන් හොඳට හිත රැඳෙනවා. අරමුණත් හොඳට පෙනෙනවා. අරමුණේ විස්තරත් තමන්ට පේනවා. ඒ කියන්නේ තමන් දරපු ප්‍රයත්නය දැන් සාර්ථක වෙලා තියෙනවා. ඉතින් එතකොට තියෙන්නේ අන්න හිතේ සතුටක්, සහනයක්, ප්‍රීතියක්. ඉතින් එතකොට එබඳු හිතේ සතුටක්, සහනයක්, ප්‍රීතියක් තියෙන පසුබිමක ව්‍යාපාදෙට ඉඩක් නැහැ. ඉතින් නම් හිතේ ව්‍යාපාදයකින් නීවරණය අයින් වෙනවා. මෙන්න මේ සතුට ප්‍රීතිය හිතේ තියෙනවා. ඊට පස්සේ දැන් එක්තරා අන්දමකින් දැන් සියල්ල මේ විදිහට යහපත්ව සිද්ධ වෙනකොට මේ වෙලාවේදී ඇත්තටම හුස්ම රැල්ල සංසිඳෙන්න පුළුවන්. හුස්ම රැල්ල සිනිඳු වෙන්න පුළුවන්. සැහැල්ලු වෙන්න පුළුවන්. ඒ කියන්නේ කයත් සැහැල්ලුයි. ඒ කියන්නේ හුස්ම රැල්ල බොහොම සිනිඳු වෙනවා නම් සියුම් වෙනවා නම් ඒ කියන්නේ කයත් සැහැල්ලු වෙනවා. මුළු කයේ එක්තරා අන්දමක නිරූපණයක් මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය කියන්නේ. මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය සියුම් වෙනවා කියලා කියන්නේ සංසිඳෙනවා කියලා කියන්නේ මුළු කයමත් සංසිඳෙනවා කියන එක තමයි. ඒත් එතකොට තියෙන්නේ කයේ අර කලින් තිබිච්ච දරත පරිලාහ මොකක්වත් නැහැ. දුක් කරදර වේදනාකාරී දේවල් මොකක්වත් නැහැ. දැන් හරිම කායික සැහැල්ලුවක්. ඒ නිසාම මානසික සැහැල්ලුවක්. ඒ කියන්නේ කායික සුවයක්, මානසික සුවයක්. ඔන්න දැන් අත්දකින්නවා. එතකොට මේ බඳු කායික සුවපත් ස්වභාවයක මානසික සුවපත් ස්වභාවයක අපේ කයයි හිතයි ඉන්නවා නම් හිතට ආයේ එහෙම හෙදුවන්න උවමනාවක් නැහැ. මොකද හිත මෙහෙ මෙහෙ දුවන්නේ අපේ ඇතුලේ සතුට නැත්තම්. දැන් මේ වෙනකොට හිතත් බොහොම සංසුන්, හිතත් බොහොම සතුටු සහගතයි, සුවපත්, කයත් බොහොම සංසුන්, කයත් බොහොම සුවපත් වෙලා තියෙන. සහනශීලීව තියෙන. එහෙමනම් හිතට ඉතින් එළිය ගිහිල්ලා සතුට හොයන්න දෙයක් නැහැ. එයාට එහෙනම් ඇතුළෙම ඉන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ උද්දච්චයටවත් කුක්කුච්චයටවත් ඉඩක් නැහැ. ඒ කියන්නේ ගිහිල්ලා විසිරෙන්නත් දැන් හිතට උවමනාවක් නැහැ. ඒ වගේම අතීතයේ වෙච්ච දෙයක් අල්ලගෙන පසුතැවෙමින් දුක් වෙන්න, ශෝක කරන්න උවමනාවකුත් නැහැ. ඉතින් එතකොට යම් වෙලාවක මේ කයේ සිතේ සහනශීලී බව, සකවත් බව, සුවපත් බව තියෙනවා නම් ඒ කියන්නේ උද්දච්ච කුක්කුච්ච කියන ඒ නීවරණයට ඉඩක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ අපි මේ වඩන භාවනාව පැත්තෙන් කතා කරද්දී අපිට තේරෙනවා යම් වෙලාවකදී දැන් මේ විදිහට සියල්ල සම්පූර්ණ වෙගෙන එනවා. දැන් හිතත් හොඳට මේ අරමුණේම තියෙනවා. දැන් ආයෙ යාට වෙන කොහෙවත් යන්න උවමනාවක් නැහැ. බොහොම සුවපත්ව සතුටෙන් සැහැල්ලුවෙන් දැන් අරමුණ තුළම එයා රැඳිලා ඉන්නවා. ඒ කියන්නේ හිත ඒකාග්‍ර වෙලා. හිතේ නැහැ එහෙ මෙහෙ යන ගතියක්. අපි ඉදිරිපත් කරගත්ත තෝරගත්ත අරමුණේම දැන් එයා රැඳිලා ඉන්නවා. ඒ කියන්නේ ඒකාග්‍රතාවයක් තියෙනවා. දැන් ඒකාග්‍රතාවය කියන එක කාමච්ඡන්දයට විරුද්ධයි. දැන් කාමච්ඡන්දයෙන් තමයි අපේ හිත එක අරමුණකින් තව අරමුණට පන්නන්නේ. හිතන්න අපි එක අරමුණක් ඇසුරු කරද්දී ඒ අරමුණෙන් සතුටක් නැත්තම් ඒ ලැබුච්ච සතුට අඩු වෙගෙන යනවා නම් මොන වෙන අරමුණක් ඉල්ලලා ඒ අරමුණට ගිහිල්ලා ඒ අරමුණෙන් සතුට වෙන්න හදනවා. ඒ අරමුණෙන් සතුට වෙන්නේ නැත්නම් ඔන්න තවත් අරමුණකට යනවා. ගිහිල්ලා ඒ අරමුණෙන් සතුට වෙන්න හදනවා. නමුත් යම් වෙලාවක හිත ඒකාග්‍ර වෙලා තෝරගත්ත එකම අරමුණක වගේ ඉන්නවා නම් දැන් මේ සමත පැත්තෙන් කතා කරන්නේ ඒ තෝරගත්ත තමන් ඉදිරිපත් කරගත්ත ඒ අරමුණේම මූල කර්මස්ථානයේම හිත රැඳිලා තියෙනවා නම් ඒ කියන්නේ ඒ වෙනකොට කාමච්ඡන්දේ සැහැන්න යටපත් වෙලා තියෙන්නේ. ඒකයි යාට දැන් වෙන වෙන අරමුණ වලට පැන පැන යන්න උමනාවක් නැත්තේ. මොකද කාමච්ඡන්දය දැන් හිතින් తాවකාලික ඉවත් වෙලා. ඒතර අපිට තේරෙනවා මෙන්න මේ සමාධි අංග පහක් ධානාංග පහක් අපි නිවැරදිව දියුණු කළා ශක්තිමත් කළා අපේ හිතේ ඉදිරියට ගන්න අර නීවරණ වලට තියෙන අවස්ථාව වැළකෙනවා. අපි අපේ හිතේ යම් වෙලාවක හොඳට විතර්කයේ ශක්තිමත් කරා නම් නැවත නැවත හොඳට සක්‍රීයව අපේ හිත අරමුණට නංවනවා නම් ඒ කියන්නේ තීන විද්‍යරි ඩක් නැහැ. ඊට ඒ නංවපු අරමුණ ගැනම හිත නංවපු අරමුණ ගැනම හොඳට විනිවිද දැක ගන්නවා නම් ඒකේ විස්තර දකිනවා නම් ඒතර කිසිම අවිශ්වාසයක් නැහැ. ඒ කියන්නේ විචිකිච්ඡාවට ඩක් නැහැ. ඊට පස්සේ දැන් ඉතින් මේ කටයුත්ත සාර්ථක වෙනකොට හිතේ තියෙන ප්‍රමෝදයක්, සතුටක්, ප්‍රීතියක් ඒ කියන්නේ ව්‍යාපාදෙට ඩක් නැහැ. ඊළඟට දැන් කායික සුවපත්, මානසික සුවපත්, සහනශීලී පරිසරයක් තියෙනවා. ඒ කියන්නේ හිතට එහෙම හිදුවන්න මේ පරණ වෙච්ච දේවල් අල්ලගෙන පසුතැවෙන්න එහෙම උද්දච්ච කුක්කුච්චිරි ඩක් නැහැ. ඊළඟට දැන් ඒ තෝරගත් අරමුණේම හිත රැඳිලා තියෙනවා. ඒකාග්‍ර වෙලා තියෙනවා, සමාධිමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ කාමච්ඡන්දේ යටපත් වෙලා තියෙනවා. එහෙනම් පින්වත්නි අපි යම් වෙලාවක මේ අන්දමින් සමාධියක් වඩනකොට මෙන්න මේ සමාධි අංග විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන මෙන්න මේ සමාධි අංග පහ බලවත් වෙලා එනවා නම්, ශක්තිමත් වෙලා එනවා නම් ඒ කියන්නේ ඒ හිතේ නිවරණ ඔක්කොම යටපත් වෙලා. දැන් ඒතොර අනිත් පැත්තට අපිට කියන්න පුළුවන් දැන් මෙන්න මේ අපි කරපු පුහුණුව හරහා අර හිතේ තිබිච්ච කාමච්ඡන්දය කියන කාමච්ඡන්දයට අදාළ සංඥා ඔක්කොම දැන් తాවකාලිකව ඉවත් වෙලා තියෙනවා. හිතේ තිබිච්ච ව්‍යාපාදයට අදාළ යම් සංඥා රාශියක් තියෙනවා නම් ඒ තමන් අකමැති කෙනෙක් මතක් වීමක්, එයා කරපු වැරදි මතක් වීමක්, ඒවට අදාළ සංඥා මහා රාශියක් ඒ ඔක්කොම දැන් ඉවත් වෙලා. ඊළඟට තීන මිද්දේට අදාළ නිකන් ඔතෑණි ගතියක්, ඇකිලුණු ගතියක්, මුළු ගැන්විච්ච ගතියක්, මලානික ගතියක්, කම්මැලි ගතියක්, ඒ බඳු සංඥා ස්වභාවයන් තුනන ඔන්න ඒවත් ඉවත් වෙලා. ඊට පස්සේ හිත පරණ දේවල් අල්ලගෙන කතන්දර ගොතන ගතියක්, දුක් වෙන ගතියක්, ශෝක කරන ගතියක්, වැළපෙන ගතියක් තුනන ඔන්න ඒකත් ඉවත් වෙලා. ඊට පස්සේ නිකන් විපිරිසර වීමක් හිතේ තිබුණා නම් කොයිකද මේකද කරන්නේ, මේකද කරන්නේ, මේකද හරි අරකද හරි කියලා අන්න ඒ බඳු දෙගිඩියා සහගත බවක්, ඒ බඳු සංඥා රාශියක් හිතේ තිබුණා නම් ඔන්න ඒවත් ඉවත් වෙලා. ඒ කියන්නේ මෙන්න මේ පුහුණුව හරහා මෙතෙක් අපේ හිතේ බලපවත්තුපු මේ නීවරණයන්ට අදාළ ඒ සංඥා රාශියක් හිතෙන් දැන් తాවකාලික ඉවත් වෙලා තියෙනවා. ඒ වෙනුවට හිතට යහපත සලසන, හිත සුවපත් කරන වෙනත් සංඥා පැත්තක්, මේ දක්ක විචාර ප්‍රතිසුක ඒකාග්‍රතාවලට අදාළ උම සියුම් සංඥා පැත්තක් හිතේ බලවත් වෙලා තියෙනවා. එතකොට මේ මට්ටමට එනකොට සම්පූර්ණයෙන් අර කාම සංඥා, නීවරණයන්ට අදාළ සංඥා, කාම ඡන්දයට අදාළ සංඥා, ව්‍යාපාදයට අදාළ සංඥා, අන්නේ කාම සංඥා තමයි දැන් හිතෙන් ඉවත් වෙලා තියෙන්නේ. ඒ වෙනුවට හිතේ දැන් තියෙන විවේකයක්. හිතට දැන් එහෙම දුවන්නෝම නාවක් නැහැ. අන්නේ විවේකයක් තියෙනවා. ඒ වගේම ප්‍රීතියක් තියෙනවා, සුඛයක් තියෙනවා, සැපයක් තියෙනවා. මෙන්න මේ බඳු ප්‍රීතිමත්, සැපවත්, සුවපත් විවේකයක් ප්‍රීතියක් ඇසුරු කරන සංඥාවක්, සූක්ෂම සංඥාවක් තමයි දැන් එහෙනම් ඉස්සරහට වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාවක් කරහා සික්ඛා ඒකා සංඥා උප්පජ්ජති, සික්ඛා ඒකා සංඥා නිරුජ්ජති. අපි කරන මේ පුහුණුව හරහා එක් සංඥාවක් උපදිනවා, තවත් සංඥාවක් නිරුද්ධ වෙලා යනවා, ඉවත් වෙලා යනවා කියන මෙන්න මේ කාරණය, මෙන්න මේ සිද්ධාන්තය දැන් මේ පොට්ටපාද පරිබ්‍රාජකයට ඉදිරිපත් කරනවා. මෙතෙක් හිතේ තිබිච්ච විවිධාකාර කාම සංඥාවන් ඉවත් වෙලා ගියා. ඒ වෙනුවට විවේකජ පීතිසුඛ සුඛපසක්ච සංඥා කියලා මේ ප්‍රථම ධ්‍යානයේ තියෙන සංඥා මට්ටම බුදුරජාන් වහන්සේ හඳුන්වනවා. විවේකයෙන් උපන්, ප්‍රීතියෙන් උපන්, සැපයක් සුවයක් තියෙන බොහොම සූක්ෂම සංඥාවක් තමයි දැන් මේ ප්‍රථම ධ්‍යාන මට්ටමකදී යෝගාවචරයක අත්දකින්නේ. අන්න ඒ සංඥාව තමයි දැන් එයාගේ හිතේ තියෙන්නේ. ඊට පස්සේ එතනින් නතර වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ဒုတိය ධ්‍යානය ගැන, දෙවන ධ්‍යානය ගැන දේශනා කරනවා. ඉතින් යාට දැනුනොත්, මේ යෝගාවචරයට දැනුනොත් යම් වෙලාවකදී දැන් මේ ප්‍රථම ධ්‍යානයේ මං කාලයක් ගත කළා, මේකේ තියෙනවා යම් යම් දුර්වලතා. හිත නිතරම මේ අරමුණට නංවමින් ඉන්න ඕනේ. මේක ටිකක් හරදරයි. හිත ටිකක් මේ නොසන්සුන් ගතියකටපත් වෙන්න ඉඩක් තියෙනවා. මේ නැවත සැලවිසෙලවි අරමුණ නංවමින් ඉන්නකොට. ඒ වගේමයි මේ අරමුණ නැවත විමස පහුරු ගලා ඉන්නකොට එතනක් තියෙනවා ටිකක් කරදරකාරී ගතියක්. එතනක් තියෙනවා මේ දරතයක් කියලා එයා මේ විතක්ක විචාර කියන දෙක හත්ල දානවා. ඒ දෙක හලනවා. හලලා තමයි එයා ඊට වඩා බොහොම ප්‍රබල සමාධිමත් බවක් තියෙන දෙවන ධ්‍යානයටපත් වෙන්නේ. සිතවල බුදුරජාණන් වහන්සේ මේ ප්‍රථම ධ්‍යානයේ ඉඳන් කෙනෙක් ဒုတိය ධ්‍යානයට යම් අවස්ථාවකපත් වුණා නම් ඒ ප්‍රථම ධ්‍යානයේ තිබිච්ච අර විවේකජ පීතිසුඛ සුඛම සච්ච සංඥා කියන නමින් හඳුන්වපු ඒ බඳු ඒසියුම් සංඥා මට්ටම අතහැරිලා ඒ වෙනුවට ටිකක් ප්‍රබල සමාධිමත් බවක් තියෙන සමාධිජ පීතිසුඛ සුඛම සච්ච සංඥා කියලා බුදුරජාණන් වහන්සේ නමක් දෙනවා. ඒ දෙවන ධ්‍යානයේ තියෙන සූක්ෂම සංඥාවක තමයි දැන් ඔන්න හිතපත් වෙන්නේ. දැන් අපිට තේරෙනවා දැන් අපි මුලින්ම ප්‍රථම ධ්‍යානයකට එන්න කලින් හිතේ තියෙන බොහොම රළු ගොරහැඩි මට්ටමේ සංඥා ප්‍රදේශයක්. ඒවා සෑහෙන්න උත්සාහයකින්, වීරයකින් අර හිතේ ධ්‍යාන අංග, සමාධි අංග දියුණු කළා තමයි ඒ ටික යටපත් කළේ. දැන් ඊට වඩා හුඟක් සූක්ෂම මට්ටමකට තමයි මේ ප්‍රථම ධ්‍යානයේදීපත් උනේ. එතකොට ප්‍රථම ධ්‍යානයෙන් ဒုတိය ධ්‍යානයට යනවා කියන්නේ ඊටත් වඩා සූක්ෂමයි. දැන් අපි දැනටමත් අපි තුන් ප්‍රථම ධ්‍යානය නම් කවුරු හරි අත්දකින්නේ ඒකේ තියෙන සෑහෙන සූක්ෂම බවක් ඊටත් වඩා සූක්ෂමයි. එතකොට ဒုတိය ධ්‍යානය. එතකොට ප්‍රථම ධ්‍යානයේ තිබිච්ච ඒ සූක්ෂම සංඥා අයින් කළා ඊට වඩා සූක්ෂම සංඥාවක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ තමයි දෙවන එක. ඊට පස්සේ ඒ වගේම තුන්වෙනි ධ්‍යානය ගැන දේශනා කරනවා. තුන්වෙනි ධ්‍යානට එනකොට එයා අර ဒုတိය ධ්‍යානයේ තිබිච්ච නිකන් රළු ඕලාරික ප්‍රීතියක්. සාමාන්‍යයෙන් කය පිරායන ගතියක්, නිකන් රැලි රැලි යනවා වගේ ගතියක්, ලොමු දැහැයන් වන ගතියක්, ඒ වගේ දෙයක් මේ ප්‍රීතිය තියෙන්න පුළුවන්. ඒක යාට තේරෙනවා මේක රළු වැඩි, මේ සංඥාවන් ගොරෝසු වැඩි. මම ඊට වඩා බොහොම සූක්ෂම තත්ත්වයකට මේ හිත ගන්න එක වඩා සුදුසුයි කියලා අන්න උත්සාහ කරා නම් සමහර විට යාට මේ තෙවන ධ්‍යානෙට යන්න පුළුවන්. එතන තියෙන්නේ ඊට වඩා සූක්ෂම බවක්. එතන තියෙන්නේ බොහොම තැම්පත් වෙච්ච බවක්, කායික මානසික සුවයක්, තෘප්තිමත් බවක්. අන්නේ තෙවන ධ්‍යානයේ තත්ත්වයට කෙනෙක්පත් වුණා නම් අර දෙවන ධ්‍යානයේ තිබුණාටත් වඩා සූක්ෂම සංඥාවක් තමයි දැන් එයා තුළ තියෙන්නේ. උපේක්ඛා සුඛ සුකුම සත්‍ය සංඥා කියලා බුදුරජාණන් වහන්සේ ඒකට නමක් දීලා තිනවා තුන්වෙනි ධ්‍යානයේ තත්ත්වයට. අන්න ඒ බඳු සූක්ෂම සංඥාවක් තමයි දැන් තුන්වෙනි ධ්‍යානයේ තියෙන්නේ. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානය ගැනත් විස්තර කරනවා. එයා තේරුම් ගත්තොත් දැන් මේ තියෙන දැනෙන සැපය කියන එකත් ටිකක් රළුයි. ඒ වෙනුවට බොහොම උපේක්ෂා සහගත බවක් ඉන්න පුළුවන් නම්, බොහොම සැහැල්ලුවෙන් විතරක් ඉන්න පුළුවන් නම්, එතන ඊටත් වඩා හොඳයි කියලා තමයි මේ හතරවෙනි ධ්‍යානට යන්නේ. එතකොට එයාට එතන දැනෙන්නේ අදුක්ඛම සුඛ සුකුම සත්‍ය සංඥා කියලා බුදුරජාණන් වහන්සේ නමක් දීලා තිනවා. උපේක්ෂා සහගත සූක්ෂම සංඥාවක් පමණයි මේ හතරවෙනි ධ්‍යානේ තියෙන්නේ. දැන් මේ පියවරෙන් පියවර මෙන්න මේ පුහුණුව හරහා, භාවනාවක් හරහා, හිත දියුණු කිරීමක් හරහා, ප්‍රගුණ කිරීමක් හරහා ගොරෝසු තැන ඉඳලා සියුම් තැනකට එන හැටි. ඊට පස්සේ කාලයක් වඩනකොට ඒක ගොරෝසුට දැනිලා ඊට වඩා සියුම් භාවයකට එන හැටි. තවත් කාලයක් වඩනකොට ඒක ගොරෝසු වෙලා ඊටත් වඩා සියුම් භාවයකට එන හැටි. තමයි මේ පීවරෙන් පීවර බුදුරජාණන් වහන්සේ විස්තර කරගෙන යන්නේ. ඊට පස්සේ දැන් මෙතෙක් හැතරම කතා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔක්කොම රූප අදාළ, රූපවලට අදාළ රූප ධ්‍යාන. එතන තියෙනවා එක්තරා අන්දමකින් රූපී බවක්. මනසේ යම් රූප සංඥාවක් තියෙනවා තාමත්. ඒ වගේමයි මේ අරමුණු අතර තියෙන ගොරහැටි බව නිසා මේ මෙතන එක්තරා අන්දමක පටිඝ සංඥාවක් කියලා කියන නිකන් වදින ගතියක්, හිත ගිහින් මේ අරමුණු වල හිර වෙන ගතියක්, අරමුණක මේ රැඳෙන ගතියක්, අරමුණක ගුලි වෙච්ච ගතියක් මේ රූප ධ්‍යානවල තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් යම්සේ කෙනෙක් ඒ තත්වයන් අභිබවා හිත හාත්පස පැතිරිච්ච එක තැනකට හිර වෙලා එක අරමුණකට ගුලි වෙලා ඉන්නතු හිත හාත්පස පැතිරිච්ච හිත සම්පූර්ණයෙන් විවෘත වෙච්ච ඒ වගේම මේ රූප සංඥා සම්පූර්ණයෙන් සමතික්‍රමණය කරපු රූප සංඥා හිතින් ඉවත් කරපු අන්න ඒ වගේ මේ අරූප තත්වයකට හිත ගන්න පුළුවන් නම් ඉතින් ඒක ඊටත් වඩා සියුම්. එතකොට මෙන්න මේ අපි සාමාන්‍ය කියන අරූප ධානවල එන පළවෙනි ධානය ආකාසානංචායතන කියන தത്വයට යම්ස කෙනෙක්පත් වුනොත් එතන යාගේ හිතේ තියෙන්නේ මේ අහස අනන්තයි, සියලු මුළු ප්‍රදේශයම මුළු අහසම අනන්තයි, මේ අවකාශයම අනන්තයි කියලා ගත්ත හිත බොහොම විවෘත වෙච්ච, හාත්පස පැතිරිච්ච බොහොම සූක්ෂම සංඥාවක්. ඒතර ඒ தത്വට හිත ගත්තනම් අර කලින් තිබිච්ච රූප සංඥා ඔක්කොම දැන් හිතින් ඉවත් වෙලා තියෙනවා. අරමුණක හිර වෙච්ච ගතිය සම්පූර්ණයෙන්ම හිතින් ඉවත් වෙලා තිනවා. විවිධ අරමුණු වල හිත දුවන ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තිනවා. දැන් හිත නිකන් සම්පූර්ණයෙන්ම පිබිදුනා වගේ සම්පූර්ණයෙන්ම පැතිරිච්ච ගතියක බොහොම සූක්ෂම සංඥාවක අහස අනන්තයි කියන සංඥාවක දැන් නැවතිලා තිනවා. එතකොට දැන් තවත් ඔන්න කෙනෙක් සූක්ෂම වුණා. ඊට පස්සේ දැන් මෙබඳු අහසක් අරමුණු කරන විඥානය ඒකත් එහෙනම් අනන්තයි කියලා අර කෙනෙක් අහස ගැන තිබිච්ච සංඥාව වෙනුවට විඥානය අනන්තයි කියලා ඔන්න විඥානංචායතන කියන අරූප ධානයකට ආවොත් ඊට පස්සේ එතන තියෙන තවත් සූක්ෂම සංඥාවක් කියලා බුදුරජාන් වහන්සේ ඒකත් දේශනා කරනවා. එතකොට ඒ ආකාසනංචායතන සංඥා ඉවත් වෙනවා. එතකොට විඥානංචායතන සංඥාව දැන් එයාගේ හිතේ බලපවත්ව. ඊට පස්සේ ඒ අහස තිබිච්ච තැන දැන් මොකක්වත් නැහැ. කිසිවක් නැහැ. කියලා කිසිවක් නැති සංඥාව හිතට බලපවත්වලා හිතේ ඉස්සරහට අරගෙන ඒක ශක්තිමත් කරලා ආකින්චඤ්ඤායතන කියන තුන්වන අරූප ධානයට කෙනෙක් සමවැදුනොත් අන්නේ එතනදී යාගේ හිතේ තියෙන මේ ආකින්චඤ්ඤායතනය කියන බොහොම සූක්ෂම සංඥාවක් කිසිවක් නැහැ මෙතන කියලා සූක්ෂම සංඥාවකින් තමයි දැන් හිත බල ගන්නවලා තියෙන්නේ. දැන් මේ විදිහට බුදුරජාන් වහන්සේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඒ ධානයකින් සූක්ෂම සූක්ෂම ධ්‍යාන දක්වා දැන් විස්තර කළා. මෙතෙන්ට ඇවිල්ලා නතර කරනවා. නතර කළා දැන් මේ යෝගාවචරයා කරන එක්තරාන්දමක ප්‍රත්‍යවේක්ෂාවක්. තමන්ගේ හිතේ ස්වභාවය ගැන කරන සලකා බැලීමක්. මෙතෙන්දි මතක් කරනවා. දැන් එයා කල්පනා කරනවා චේතේ මානසමේ පාපියෝ. අචේතේ මානසමේ සේයෝ. අහංචේව කෝපන චේතේයන් අபிසංකරේයන් ඉමාචමේ සංඥා නිරුද්ධෙය්‍යුම් අඤ්ඤාච ඕලාදිකා සංඥා උපජ්ජෙය්‍යුම්. දැන් මේ විදිහට මේ චේතනා පහල කර කර මේකේ ඉඳන් ඊළඟයකට පයින්නවා ඒකේ ඉඳන් ඊළඟයකට පයින්නවා මෙහෙම යනවා කියන එක මහ කරදරයක්. මම මේ ඉන්න එක හොඳ නෑ කියලා ඊළඟයකට පයින්නවා. ඒත් ඒකට හිත වැද ගන්නවා. ඉතින් එතකොට මම මේ චේතනා පූර්ක කරන වැඩ රාශියක් මෙතන තියෙන්නේ. හිත හැමතිස්සෙම නිකන් තත්ත්වගත කරනවා. මේක හොඳ නෑ කියලා ඊළඟයකට තත්ත්වගත කරනවා. ඒක හොඳ නෑ කියලා ඊළඟයකට තත්ත්වගත කරනවා. ඒ නිසා මේ මෙහෙම හිත ඒ ධ්‍යානයෙන් ඒ මට්ටමින් ඊළඟයකට පැනපැන දානවා කියන එක හරි කරදරයි. ඒක ලාමකයි. ඉතින් ඊට වඩා හොඳ නැද්ද මම නොසිතා හිටියොත්? චේතනා පහල කරන්නේ නැතුව හිටියොත්? දැන් මේ ඉන්න තත්ත්වය තුළ පූර්ණ වශයෙන් සංසිඳුනොත් කියලා දැන් එයාට හිතක් පහළ වෙලා නචේව චේතේයන් නචාබි සංකරේයන් මොකක්වත් මම හිතන්නේ නැතුව මොකක්වත් චේතනා පහළ කරන්නේ නැතුව කිසිවක් නොකර කිසිවක් අලුතෙන් සංස්කරණය නොකර මම හිටියොත් මේ දැන් තියෙන සංඥාවත් නිරුද්ධ වෙලා යාවි අලුතෙන් වෙනත් සංඥාවකුත් පහළ නොවී තියේවි කියලා දැන් ගන්න යාට නුවණක් පහළ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු ප්‍රථම ධ්‍යානයේ හිටපු කෙනෙක් දෙවන ධ්‍යානයට යන්න ඕනේ කියලා හිතනකොට දැන් යාට කල යුතු යමක් තියෙනවා. යා සංස්කරණයක් කරන්න වෙනවා. මොකද දැන් තියෙන තත්වෙන් ඉවත් වෙලා ඊළඟයකට හිත ගන්න ඕනේ. ඒතකොට එතන යම්සි භව තණ්හාවක් ක්‍රියාත්මක වෙනවා. පළවෙනි එක හොඳ නෑ දෙවෙනි එක නම් හොඳයි කියලා හිතේ හදාගත්ත භව තණ්හාවක්. දැන් ඒකටපත් වෙන්න දඟලන දෙඟලිල්ලක් සංස්කරණයක්. විතක්ක ਵਿਚාර හලන්න කරන සංස්කරණයක්. විතක්ක ਵਿਚාර හලපු తත්වයේ පවත්වන්න කරන උත්සාහයක්. දෙඟලීමක්. ඒතර මෙන්න මේ සංස්කරණ රාශියක් කරහා තමයි චේතනාපූර්වකව කටයුතු කිරීමක් කරහා තමයි එතකොට පළවෙනි එකෙන් දෙවෙනි එකට යන්න ඕනේ. හැබැයි යම්සි කෙනෙක් ඒ කරන සංස්කරණ ටික නවත්තලා දැන් මේ තියෙන සංඥාවත් අත්හැරලා දැම්මොත් එතකොට එහෙනම් මේ දැන් තියෙන සංඥාව නිරුද්ධ වෙලා යනවා. අලුතෙන් සංඥාවක් උපදින්නේ නැතුව යනවා. ඔන්න ඔය තීරණය තමයි. එතකොට මේ අවස්ථාවේදී ඒ යෝගාවචරය ගන්න. ඒක එකතකින් බොහොම විපස්සනාවට සහ සම්බන්ධ දෙයක්. කියලා දැන් මෙතෙක් මේ ආවේ පියවරෙන් පියවර ගොරෝසු තැනෙන්දන් සියුම් තැනට එන සමත ධ්‍යාන පැත්තකින් තමයි බුදුරයන් වහන්සේ විස්තර කරගෙන ගියේ. ඊට පස්සේ දැන් ඒ යම් තැනක ඉඳලා ඒක විපස්සනාවකට නැංවීම ගැන තමයි දැන් මේ දේශනා කරන්නේ. එතෙන්දී එයා ගන්න ඒ තීරණය නිසා බුදුරයන් වහන්සේ දේශනා කරනවා තාචේව සංඥා නිරුද්ධಂತಿ අඤ්ඤාච ඕලාරිකා සංඥා න උප්පජ්ජಂತಿ. ඒ කියන්නේ අර කලින් තිබිච්ච යම් සංඥාවක් තිබුණා නම් ඒක නිරුද්ධ වෙලා ගියා නිරුද්ධಂತಿ. අඤ්ඤාච ඕලාරිකා සංඥා න උප්පජ්ජಂತಿ. දැන් වෙනත් දෙයක් ලබා ගැනීමේ උමනාවක් නැති නිසා ඒ බඳු චේතනාවක් නැති නිසා ඒ බඳු සංස්කරණයක් නොකළ නිසා ඒ ඊළඟ එකක් එන්නේ නැතුව යනවා. සෝ නිරෝධං පුසති. තේ නිසා එයාගේ හිත නිරෝධයක් ස්පර්ශ කරනවා. ඒවං කෝ පොට්ටපාද අනුපුබ්බාපි සංඥා නිරෝධ සම්පජාන සමාපatti හෝති. මෙන්න මේ ආකාරයෙන් තමයි පොට්ටපාද කෙනෙක් ක්‍රමයෙන් අනුක්‍රමයෙන් මේ සංඥාවන් නිරුද්ධ කරමින් දැනුවත්ව මේ සමාපත්තියකට සමවදින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් පින්වත් මේ විදිහට බොහොම ගැඹුරින් මේ ධර්මදේශනාව කරාම පොට්ටපාද අතිශය වැදගත් ප්‍රශ්නයක් නගනවා. එතුමා නගන ප්‍රශ්නේ තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ එක්කගෙන ආවා සම්පූර්ණයෙන්ම මේ ආකින්චඤ්ඤායතන මට්ටමක් දක්වා එතනදි තමයි අර තීරණය ගත්තේ. සංඥා නොකර ඉන්න, සංස්කාර නොකර ඉන්න, ඊළඟ සංඥාවක් ගැන අදහසක් ඇති කරගන්න නැතුව ඉන්න. ඒකෙන් තමයි යා නිරෝධයක් ස්පර්ශ කළේ. දැන් එතකොට පොට්ටපාද අහනවා, ඔබ වහන්සේ මේ එක සංඥාග්යක්ද පනවන්නේ, නැත්නම් සංඥාංක රාශියක් පනවන්න පුළුවන්ද? ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ කියනවා යම් අවස්ථාවකින් නිරෝධයක් ස්පර්ශ කරන්න පුළුවන් නම් අන්න එපමණකට මම එතන සංඥාංක පනවනවා කියලා. යථා යථාකෝ පොට්ටපාද නිරෝධං පුසති තථා තථාහං සංඥාංගම් පඤ්ඤපේන. යම් යම් තැනක ඉඳගෙන යම් යම් අරමුණක ඉඳගෙන යම් යම් මට්ටමක ඉඳගෙන කෙනෙක් අර තීරණය ගන්නවා නම් මම ඊළඟට සංඥා කරන්නේ නැහැ, මම ඊළඟට චේතනා පහළ කරන්නේ නැහැ, ඊළඟට මම සංස්කරණ කරන්නේ නැහැ කියලා අන්නේ තීරණය අරගෙන ඒ නිසා අන්න කෙනෙක් නිරෝධයක් ස්පර්ශ කරනවාද අන්න එතන ඇවිල්ලා සංඥාග්යක් කියලා මම පනවනවා කියලා කියනවා. දැන් පින්වත් එහෙනම් අද අපි සෑහෙන ගැඹුරකට මේ පොට්ටපාද සූත්‍රයේ සාකච්ඡා කළා. ඉතින් මම උත්සාහවන්ත වුණා මේක ටිකක් රූපය සටහනකින් ඉදිරිපත් කරන්න. එතකොට ටිකක් අපිට මේ මුළු සිද්ධාන්තය දැනගන්න පුළුවන්. දැන් මුලින්ම බුදුරජාන් වහන්සේ සීලය ගැන දේශනා කරනවා, ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරනවා, සති සම්පජඤ්ඤය ගැන කතා කරනවා, ඊළඟට සන්තුත්තිය ගැන කතා කරනවා. ඒත් මේ වටපිට සකස් කර ගැනීම, තමන්ගේ කය හොඳට, වචනය හොඳට හික්මවා ගැනීමක්, සීලය ගැන හැමනම් දේශනා කරනවා. ඊට පස්සේ තමයි මෙන්න මේ නීවරණ පහ ප්‍රහාණය ගැන දේශනා කරන්නේ. ඒ හරහා යාගේ හිතේ සතුටක් පහළ වීමක්, ප්‍රීතියක් පහළ වීමක්, කය සැහැල්ලු වීමක්, සුවපත් බවක්, කායික මානසික සැපයක් දැනීමක්, ඊළඟට හිත සමාධිමත් වීමක්. එතකොට යම්ස කෙනෙක් ප්‍රථම ධානයකට පත් වුණා නම් අර කලින් තිබිච්ච කාම සංඥා ඔක්කොම ඉවත් වෙලා, ව්‍යාපාදේ ඉවත් වෙලා, කාම ඡන්දේ ඉවත් වෙලා, තීන මිද්දේ ඉවත් වෙලා, උද්දච්ච කුච්ච ඉවත් වෙලා, විචිකිච්ඡා ඉවත් වෙලා, ඒ ඔක්කොම රළු කාම සංඥා ඔක්කොම ඉවත් වෙලා පුහුණුව හරහා එයාට මේ විවේකජ පීති සුඛ සුකුම සච්ච සංඥා කියන නමින් බුදුහාමුදුරුව පෙන්නපු ඒ විවේකයේ නිසා හටගත්ත සැපයක්, ප්‍රීතියක්, සූක්ෂම සංඥාවක් එයා දැන් අත්දකින්න මේ ප්‍රථම ධ්‍යානයේදී. ඒතර ඒක හටගත්තේ සික්ඛා ඒකා සංඥා උප්පජ්ජති සික්ඛා ඒකා සංඥා නිරුද්ධ. මෙන්න මේ පුහුණුව හරහා ඒ සූක්ෂම සංඥාවක් ඉපදුනා. පුහුණුව හරහාම මේ රළු සංඥා ප්‍රදේශෙම ඉවත් වුණා. ඊට පස්සේ ආ දෙවන ධ්‍යානයට යනකොට විවේකයෙන් හටගත්තේ ප්‍රීතිසුඛ සූක්ෂම සංඥා වෙනුවට ටිකක් ප්‍රබල සමාධියෙන් හටගත්ත ප්‍රීතියක් සුඛයක් තියෙන මේ සූක්ෂම සංඥාවක් තමයි දෙවන ධ්‍යානෙදි තියෙන්නේ. දෙවන ධ්‍යානෙටනකොට ඒක උපේක්ෂාවකට පරිවර්තන වෙනවා. චතුර්ථ ධ්‍යානෙකටනකොට ඒකේ සැප කියන කටස අයින් වෙලා සම්පූර්ණ උපේක්ෂාවකට එයාගේ හිතපත් වෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම ඇවිල්ලා රූප ධ්‍යාන, ඒකෙ තියෙන රූපී බවක්, ඒ රූප සංඥාවලින් සම්පූර්ණයෙන් ඉවත් වීම මේ අරූප ධ්‍යානවලට එනකොට තියෙනවා. ඒ වගේමයි රූප අරමුණේ හිරවීම සම්පූර්ණයෙන් ඉවත් වෙලා හිත හොඳට නිදහස් වීම, හාත්පස පැතිරීම මේ අරූප ධ්‍යානවලට එනකොට තියෙනවා. එතකොට ඒ හිතේ තියෙන ආකාශය හා සම්බන්ධ සංඥාවක්, සූක්ෂම සංඥාවක් තමයි මේ ආකාසානංචයතන කියන සංඥාවෙදි තියෙන්නේ. ඒ වෙනුවට වෙනත් ඊටත් වඩා සූක්ෂම සංඥාවක් තමයි විඤ්ඤාණංචයතන මට්ටමේදී තියෙන්නේ. ඊටත් වඩා සූක්ෂම සංඥාවක් තමයි ආකින්චඤ්ඤායතන මට්ටමේදී තියෙන්නේ. දැන් මේ විදිහට කරගෙන ආපු විස්තරයේ එතනදී තමයි තීරණයක් ගන්න එයා. දැන් මේ විදිහට මේ එකකින් එකට පැන පැන යනවා කියන එක මහා කරදරයක්. මෙහෙම චේතනා පහළව ගන්නවා කියන එක කරදරයි. මම එකකට චේතනාව හොඳයි කියලා අනිත් එක අතහරින්න ගත්තාම මගේ හිත අනිත් එකට පයින්නවා. අලුතෙන් සංඥාවකට හිතපත් වෙනවා. ඉතින් මම එහෙමනම් දැන් තීරණය කරනවා චේතනා කරන එක නවත්තන්න. සංස්කාර කරන එක නවත්තන්න. අලුතෙන් සංඥාවකට හිතපත් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා නොකර ඉන්න. අන්නේ තීරණය ආගත්තා. එතකොට අන්න නිරෝධයක් එයාගේ හිත ස්පර්ශ කරනවා. එතකොට අර පොට්ටපාද අහපු අන්තිම ප්‍රශ්නේ මේ එක නිරෝධ මේ එක සංඥා අග්‍රයක්ද තියෙන්නේ නැත්නම් ගොඩක් තියෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා යම් තැනක ඉඳලා එයා මෙන්න මේ තීරණය ගන්නවද අන්න ඒක සංඥාග්ගයක් වශයෙන් පලවන්න පුළුවන් කියලා. එතකොට එහෙනම් අපි හිතමු යම්ස කෙනෙක් ප්‍රථම ධ්‍යාන මට්ටමේදීම ඔන්නේ තීරණය ගත්තොත් මට අවශ්‍ය නැහැ ဒုတိය ධ්‍යානයකට යන්න, ඒ සඳහා මම සංස්කරණ කරන්න උවමනාවක් නැහැ, චේතනාව පහළ කරන්න ඕනේ නැහැ. මම මේකත් අත්හැරලා දානවා. ප්‍රථම ධානයේ තියෙන දොස් දැකලා ආදීනව දැකලා මම ඒකත් අත්හැරලා දානවා. මම ඊළඟ මට්ටමක් ගැන හිතන්නේ නැහැ. අන්න ඒ තීරණය, විපස්සනාව මිශ්‍ර වෙච්ච, ප්‍රඥාව මිශ්‍ර වෙච්ච තීරණය යා මෙතෙන්දිම ගත්තොත් යා හිත මෙතෙන්දිමත් නිරෝධයක් ස්පර්ශ කරන්න පුළුවන්. දැන් එහෙම නැත්නම් ඒ තීරණය මේ දෙවන ධානයේදී ගත්තොත් එතන ඉඳගෙනත් මේක ස්පර්ශ කරන්න පුළුවන්. තේ යන්දමින් බුදුරජාන් වහන්සේ මේ බන්දු සංඥග්ග කීපයක් ඕනම තැනකදී මේ තීරණය ගන්න පුළුවන් බව මේ පොට්ටපාදට දේශනා කරලා තියෙනවා. ඒ නිසා සමතේන් විපස්සනාවකට හැරෙන යෝගාවචරයේ මෙන්න මේ ප්‍රථම ධ්‍යාන මට්ටමේදීත් ඒ தත්ත්වය අත්දකින්න පුළුවන්. එක්කෝ ද්විතිය ධ්‍යාන මට්ටමේදී තීරණය ගන්න පුළුවන්. තෘතිය ධ්‍යාන මට්ටමේදී ගන්න පුළුවන්. චතුර්ථ ධ්‍යාන මට්ටමේදී ගන්න පුළුවන්. ආකාසානංචායතන මට්ටමේදී ගන්න පුළුවන්. විඤ්ඤාණංචායතන මට්ටමේදී ගන්න පුළුවන්. ආකින්චඤ්ඤායතන මට්ටමේදී තීරණය ගන්න පුළුවන්. ඉතින් එහෙනම් පින්වත්නි අද අපි ටිකක් ගැඹුරකින් මේ සම්පූර්ණ සමාධි ශික්ෂාව ගැන බුදුරයන් වහන්සේ කරන දේශනය අද මේ ඉදිරිපත් කළේ. ඉතින් මේක ටිකක් ගැඹුරු නමකින් හඳුන්වලා තිනවා, අනුපුබ්බ අභිසඤ්ඤා නිරෝධ සම්පජාන සමාපatti කියලා ටිකක් දීර්ඝ නමකින් හඳුන්වලා තිනවා. ඒ කියන්නේ අනුක්‍රමයෙන් පියවරෙන් පියවර කරන සංඥාවන් නිරුද්ධ කිරීමේ, දැනුවත්ව සංඥාවන් නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවක් තමයි මේ බුදුරජාන් වහන්සේ පොට්ටපාදර කියලා දෙන්නේ. මම ඉතින් අද අපි අපේ ධර්ම දේශනාව මෙතකින් සමාප්ත කරනවා. ඉතින් මේ ධහමේ තියෙන ගැඹිරත්වය, ධහමේ තියෙන ගැඹුර, බුදුරජාන් වහන්සේ මේ ඒ සංඥාවන් නිරුද්ධ කරන ප්‍රතිපදාවක් ගැන මේ කරන ගැඹුරු විවරණය ඉතින් අපිත් තේරුම් ගන්න බලමු. අපේ භාවනාවටත් මේකේ යම් යම් උපදෙස් ඇතුළත් කරගන්න බලමු. ඒ තුලින් අපිත් සංසාර දුකින් අත මිදෙන්න උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් උත්සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, කාට හරි තමන්ගේ භාවනාව හා සම්බන්ධයෙන් හෝ එහෙමත් නැත්නම් අද කරපු ධර්මදේශනාව සම්බන්ධයෙන් යම්සි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
අරුණ මහතා දෙසිමියක් කර තිබෙනවා හාම් ගැටළු ඉදිරිපත් කරන්න.
පෙරවත් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ස්වාමීන් වහන්සේ අද දේශනාවට සම්බන්ධව ඒ ස්වාමීන් වහන්සේ තේරු කරපු විග්‍රහ කරපු අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනත් විදිහකට ඊයේ පෙරේදා ඇත්තටම අත්දින්න ලැබුණා. බොහොම සාමාන්‍ය ජීවිතයේ තත්ත්වයේ සිටියද ඒක ඒ වගේම මේ රටේ තියෙන අවස්ථාවේ සම්බන්ධයෙන් ඒ මානසික ඇතිවෙන ගැළපීම සමතයකට පත් කර ගැනීම සඳහා කරපු ක්‍රියාමාර්ගයන් තුළින් ඇතිවෙච්ච දෙයක්. ඒ ඇතිවීමේදී සම්පූර්ණයෙන්ම නීවරණ යටපත් වෙලා ඔය කියන සමාධි සුවය අත්දකින්නට පුළුවන් වුණා. ඉතින් මම ඒක පොඩ්ඩක් විස්තර කරන්න. මුලදීම කරන්න පටන් ගත්තේ මේ දවස්වල ලංකාවේ සිදුවෙන දේවල් ගැන ගෙදර ඇතුළේ ඇතිවන සාකච්ඡාවන් පිළිබඳව බොහොම අවදිමත් සිතකින් කටයුතු කරා. ඒ කියන්නේ දැන් අපිට දකින්න ලැබෙන දේවල්, අහන්න ලැබෙන දේවල්, මාධ්‍ය වලින් අපිට මේ WhatsApp කරලා එන දේවල්, ඒවත් දකිනකොට කියවනකොට මගේ මුලිකිත වෙනේවා සහ ගෙදර ඇතුලේ කතා වෙන දේවල් ගැන ඉස්සෙල්ලම බොහොම අවධානයෙන් බොහොම විවෘත මනසකින් බැලුවා. එතකොට මුලදින්ම තේරුණා මේ එක පැත්තකට අපි වැරදි කාර්යයක් කරලා ඒ පැත්ත ගැන ද්වේෂයක් ගැටීමක් ඇති වෙන හැටි. ඊට පස්සේ අමුතුම දෙයක් සිද්ධ වුණා. මේ ද්වේෂය දිහා ඊට පස්සේ ඕනෑකමින් බලාගෙන ඉන්නවා, ඒක යටපත් කරා. එහෙම බලාගෙන ඉන්නකොට එක අවස්ථාවකදී දැක්කා මේ එකපක්ෂයේ ගැන විතරක් නෙවෙයි ද්වේෂය ඇති වෙන්නේ, සමහර අවස්ථාවලදී කතා වෙනවා දැන් ගෝල් ෆේස් එක කානිවල් එකක් වගේ, එහෙම නැත්නම් ටයර් දාලා පාර්වල් පුච්චනවා. එතකොට දැක්කා ද්වේෂය ඇති වෙන්නේ තියෙන්නේ එක පැත්තකට විතරක් නෙවෙයි, ගැටීම ඇති වෙන්නේ එක පැත්තකට විතරක් නෙවෙයි, අනිත් පැත්තට ගැටීම ඇති වෙනවා. ඒ වගේම ඒව ගැන සාකච්ඡා වෙනකොට gedara ඇතුලේ ඒ තුලින් ආපෝදේශය ඇති වෙන හැටි, ගැටීම ඇති වෙන හැටි දකින්න පටන් ගන්නවා. එතකොට අපූර්ව සිදුවීමක් වුණා, මේ මේ සංස්කාරය අල්ලන්න ඕනේ නැ කියන එක හිතට දැනුණා. අල්ලන්න ඕනේ නැ කියලා හිතට දැනෙනකොට අර ඉස්සෙල්ලා කරේ උත්සාහේ ගැටීම නාස්තන එක බොහොම විමසිලිමත්ව බලබල උත්සාහයෙන් ඒක ගැටෙන එක නාස්තන එක නැති වෙලා ඊට පස්සේ නිකම්ම ආචාර්යවහන්සේ වගේ විරෝධයකට පත් වුණා වගේ මොනවත් අල්ලන්න උත්සාහයක් ගත්තේ නැහැ. නවත්තන්න උත්සාහය ගන්නෑ. නමුත් නිකම් මේක නැති වෙලා යන නැති වුණා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ගැඹුරු සමාධියකදී අත්දකින්න ලැබෙන ඒ ශරීර සුවය, මානසික සුවය මේ ඇවිදින් ඉන්න ගම, ඉදර වැඩ කරන ගම අත්දකින්නට පුළුවන් වුණා. ඒ ගැන ස්වාමීන් වහන්සේ යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම්
ඔව්. ඇත්තටම දැන් අපි මේ දේශනාවේදී විශේෂයෙන්ම සමත මූලික කරලා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. නමුත් දැන් විපස්සනාවක් ඔස්සේ අපි කතා කරගෙන යනකොට දැන් විපස්සනාවකදී අපිට සතිපට්ඨානයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් යම් අරමුණක් හොඳට ඉදිරිපත් කරගෙන ඒ අරමුණම නැවත නැවත විමසලා ඒ අරමුණේ ආදීනව තේරුම් අරගෙන හිත තුළ යම්සි ප්‍රඥාවක් ගොඩනගා ගන්නවා. යථාභූත ඥාන දර්ශනයක් හිතේ ඇති කර ගන්නවා. ඉතින් යම් වෙලාවක හිතේ යථාභූත ඥාන දර්ශනයක් දිනුනා නම්, විපස්සනා නුවණක් දිනුනා නම්, ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් නිබ්බිදාවක් විරාගයක් හිතේ පහළ වෙනවා. ඉතින් ඊට පස්සේ හිත දැන් මේ අරමුණෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ නිබ්බිදාවක් විරාගයක් කියන එකේ ප්‍රතිඵලය තමයි හිත නිදහස් වීම. හිතේ අරමුණ අතහැරලා දැමීම. දැන් හිත අතහැරලා දැම්මට පස්සේ දැන් සාමාන්‍යයෙන් නම් වෙන්නේ අපි ගිහිල මෙන එකක් අල්ලගන්න එක. දැන් එකක් එපා වෙනකොට තව එකක් අල්ලගන්නවා. දැන් එක අරමුණක් ඇති වෙනකොට ඊට වඩා වෙනස් අරමුණක් හොඳයි කියලා හිතන අරමුණක්, සැපයි කියලා හිතන අරමුණක් අල්ලගන්න එක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. දැන් හැබැයි කෙනෙකුට පුළුවන් වුණොත් දැන් මේක මම බැලුවා, රූප දිහා බැලුවා, රූප කර්මස්ථානයක් වැඩුවා, ඒක දැන් එපා වුණා, ඒකේ තියෙන ආදීනව ප්‍රකට වුණා, දැන් ඔන්න හිත ඒක අත්හැරලා දැම්මා. හැබැයි දැන් මට පුළුවන් වුණොත් මන් තීරණයක් ගත්තොත් මේක එපා වෙලා මම මේක අත්හැරියා නම් එයි මම අලුත් එකක් අල්ලන්නේ. එයි මම අලුත් එකක් ගැන ප්‍රාර්ථනාවක් කරන්නේ. එයි මම අලුත් එකක් ලබා ගන්න, අලුත් එකක් මේ උපාදාන කරන්න සැරසෙන්නේ කියලා අන්න එතෙන්දී යාට ඒ තීරණය ගන්න පුළුවන්. එතකොට යාට කියන්න පුළුවන් රූප කර්මස්ථානයක් වැඩුවා, ඒකෙන් හිත නිදහස් වුණා, මොකද ඒකේ තියෙන ආදීනව තේරුම් ගත්තා, ඒකෙන් හිත නිදහස් වුණා. මම හැබැයි හිත වේදනාවක් අල්ලන්න ඉඩ දුන්නෙත් නැහැ, සංඥාවක් අල්ලන්න ඉඩ දුන්නෙත් නැහැ, සංස්කාරයක් අල්ලන්න ඉඩ දුන්නෙත් නැහැ, විඥානයක් අල්ලන්න ඉඩ දුන්නෙත් නැහැ. එහෙමනම් අන්න අර බුදුරයන් වහන්සේ කියන අර නිරෝධම් පුසති, නිරෝධයක් ස්පර්ශ කරනවා කියන තැනට එන්නවා. එතකොට දැන් මනතුංග මහත්තයා කියන එකෙත් වෙන්නේ ඒ වගේම දෙයක්. දැන් අපිට සාමාන්‍යයෙන් ඉතින් එක්කෙනෙක් කියන දේ අහන් ඉන්නවා, ඒක ටිකක් එපා වෙනකොට තව එක්කෙනෙක් කියන දේ අහනවා. ආණ්ඩුව කියන එක අහන් ඉන්නවා, ඒක එපා වෙනකොට විරුද්ධ පක්ෂ කියන එක අහනවා. ඒක එපා වෙනකොට ආයිත් ආණ්ඩුව කියන එක අහනවා. ඉතින් අන්තිමට මේ දෙකම එපාලා අතල දැම්මට පස්සේ තමයි ඉතින් නිරෝධයක් සාක්ෂාත් කරන්න වෙන්නේ. එතකොට බැලුවාම දැන් අපි එකක් අල්ලලා ඒක වෙනුවට තව එකක් ගන්නවා වෙනුවට තියෙන එක අත්හැරලා දාලා වෙන එකක් නොගෙන ඉන්න පුළුවන් නම් අන්න එතන තියෙනවා එක්තරා අන්දමක දක්ෂතාවයක්. ඒතර අපි අර හිතේ තියෙන සාමාන්‍ය තත්වගත වීමට නෙමෙයි යන්නේ. සාමාන්‍ය හිතේ තියෙන තත්වගත වීම තමයි එකක් හතරලා අලුත් එකට හිත තත්වගත කිරීම. එකක් වෙනුවට වෙන එකක් ඈඳා ගැනීම. අර පැත්ත වෙනුවට මේ පැත්ත අල්ල ගැනීම. අර පක්ෂය වෙනුවට මේ පක්ෂය අල්ල ගැනීම. ඊට පස්සේ මේ පක්ෂයත් එක ටික කාලයක් යනකොට මේක එපා වෙනවා. ඊට පස්සේ ඔන්න මේක අත්හැරලා අනිත් පක්ෂය අල්ලා ගැනීම. ඒක තමයි අපි දිගටම කරලා තියෙන්නේ. අපි ලංකා වාසීන් වශයෙන් කරලා තින්නෙත් ඕක තමයි. ඒගොල්ලෝ නරකයි කියලා හිතනකොට මේගොල්ලෝ අල්ල ගන්නවා. මේගොල්ලෝ නරකයි කියලා හිතනකොට අරගොල්ලන් අල්ල ගන්නවා. ඉතින් අපි මේ දෙගොල්ලන් අල්ලගෙන තමයි ඉතින් යන්නේ. ඉතින් හැමදාම පිරෙහෙන්නෙත් ඒකම තමයි. හොඳයි.
දැන් එවන් සරණයි සාම.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව බන්තිජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව් තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස දැන් අද ධර්ම දේශනාවට අර මුලදී පැහැදිලි කරපු කොටස් වලදී දැන් සති සම්පජඤ්ඤ කොටස කියන්නේ සීලය පටන් අරගෙන අන්තිමට සති සම්පජඤ්ඤ මට්ටමට එන්නත් දැන් සීලය කියන එක සීලය ආරක්ෂා කරගෙන ඔය අත්දැකීම ලබන්නත් ස්වාමීන් වහන්සේ සතිය කියන එක දිගටම පවතින්න ඕන නේද මුලින්ද?
ඔව් තියෙන්න ඕනේ. ඒක තමයි ඇත්තටම මේ දැන් මේ මුලින් කතා කරන ඒ ಗುಣධර්ම ටික සීලය ඉන්ද්‍රිය සංවරය සති සම්පජඤ්ඤය හිතේ තියෙන සතුට මෙන්න මේ වගේ දේවල් ඇත්තටම මුළු ක්‍රියාදාමයේම නිකන් පසුබිම කටයුතු කරන පිරිසක් වගේ. අපි අර සීලය ආරක්ෂා වෙනවා නම් ඉන්ද්‍රිය සංවරයක් පවත්වනවා නම් සති සම්පජඤ්ඤය රැකගෙන තියෙනවා නම් හිතේ තෘප්තිමත් බවක් තියෙනවා නම් එතකොට මේ මුළු සම්පූර්ණ ක්‍රියාවලිය බොහොම පහසු වෙනවා.
සමනස යාකාරයට යනකොට මේ ඔය හැම තැන්වලදීම ඒ කියන්නේ ඔය ස්වභාවයන් දැන් අර මනුතුංග මහත්මයා කතා කරපු එකේදී දැන් ඒ කියන්නේ අපි මේ එක එක සංඥා කියන එක සිතට අවශ්‍ය නිසා ගන්න දේවල් නෙමෙයි අපි එක තැනක ඉඳලා අනිත් තැනට ඔසවන්නේ. ඇත්තටම මේ සිත නෙමෙයි එතන ඇත්තටම මම කියන්නේ පුද්ගල ස්වභාවය මත නෙමෙයිද අපි දැන් මේ එක මට්ටමක ඉඳලා අනිත් ස්වභාවයට ඔසවලා තබන්නේ ඇත්තටම සිතට අවශ්‍යතාවයක් නෑ නේද? එක එක ස්වභාවයට ඉන්න ස්වභාවයෙන් තව ස්වභාවයකට යන්න සිතට කිසිමසේ අවශ්‍යතාවයක් නෑනේ.
ඔව් එතන ඒක තමයි අර චේතනා කියන වචනේ යෙදෙන්නේ එකයි අපි චේතනාපූර්වක කරනවා. ඉතින් එතකොට නිකන් මම මැදිහත් වෙනවා. මම අත දානවා.
එතකොට ඇත්තටම දැන් මේ සියලුම ක්‍රියාවලියේදී ඒ අන්තිමට අවබෝධ වෙන්න ඕන. එතකොට මේ සිත කියන එකට අවශ්‍ය නැ කිසිම දෙයක් කරන්න. ඇත්තටම මෙතන මේ මම කියන අපි අත දාලා තමයි මේ සියලු දේම කරන්නේ. සිත ගත්තොත් සිතට අවශ්‍යම ස්වාභාවිකව ඉන්නනේ.
හරි.
එතකොට ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් මම මේකත් ශුන්‍යත ස්වභාවය අත්දකින්න මේ භාවනාව කරගෙන යනකොට මට දැන් මේ ආපු තව ගැටලුවක් තමයි දැන් එතකොට මේ අවස්ථාවේ ක්‍රියාසිත කියන එකක ස්වභාවයක් සාමාන්‍යයෙන් අත්දකින්න ඉන්නවා. එතකොට ඒ ස්වභාවය තුලත් එතකොට අපි දැන් අපි තුමුකෝ ක්‍රියාසිතක්ුණත් ක්‍රියාත්මක කරන්න දැන් මේ තියෙන ස්වභාව ධර්මයේ වටපිටාවක් එක්ක මම කියන පුද්ගල ස්වභාවය මතු වෙලා ඒක දිගටම පවතින්නේ නැහැ. එහෙම ඉන්න නැතුව දැන් අපිට මොකෝ අපිට කැම කන්න ඕන. එතකොට බඩගින්න කියන එක දැන් දැනීම් ස්වභාවයක් තියෙනවනේ.
ඔව්.
එතකොට මේ දැනීමට අනුවනේ අපි ක්‍රියා කරන්නේ. එතන නම් අපි උපාදාන කිරීමක් නෑ. කල යුතු දෙයක් කරනවා.
ඔව්.
නමුත් ඒකට එතනදි මම කියන්නේ පුද්ගල ස්වභාවයක් සාමාන්‍යයෙන් එතනදි ඇති වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ ක්‍රියාසිතක මුලදී?
ඔව් ඒක තමයි ඇත්තටම අපිම බලන්න ඕනේ. ඉතින් මෙතෙන්දී මම මගේ හිත ඇතුලෙන් ආව තණ්හාවකට ලොල් වෙලා ආසාවකට ලොල් වෙලා මම ඉදිරිපත් වෙලා මාව සතුටු කරන්නද මේ කරන්නේ? එම නැත්තම් මෙතන කායික උවමනාවක් ඇති වෙලා මෙතන දැන් හේතුඵල දහමක් වශයෙන් මේක ක්‍රියාත්මක වීමක්ද වෙන්නේ. ඉතින් මේවා හරි සූක්ෂමයි. ඉතින් ඇත්තටම අපිම අපේ හිත ගැන සියුම්ම අධ්‍යයනය කළ බලන්න ඕනේ. දැන් මේ හිත වැඩ කරන්න යන්නේ මේ මගේ හිතේ පහළ වෙච්ච චේතනාවක් කියලා අරගෙන මම ඉස්සරහට අරගෙන මම ඉස්සරහට ආපු ගතියකින්ද එහෙම නැත්තම් නිකන් දැන් යාට බඩගිනි. ඉතින් හින්දා යා දැන් ඉබේම යනවා එතෙන්ට. දැන් කෑමක් කනවා. අන්න ඒ වගේ නිකන් රොබෝ කෙනෙක් කරනවා වගේද මේ කරන්නේ. ඉතින් අපිම බලන්න ඕනේ. ඒ එතන කොහෙදිද මමෙක් ඉස්සරහට ආවේ? මම කල්පනා කරලා කල්පනා කරලා මෙහෙම කරන්න ඕනේ කියලා හිතලා ප්ලෑන් කරලා මේ කරන වැඩක්ද? නැත්තම් ෂණිකවම තමන්ට හොඳටම වෙහෙසයි, තමන්ට හොඳටම කුසගිනි, ඒ නිසා අන්න ඉදිරිපත් වෙලා මේ කරන වැඩක්ද කියලා ඉතින් අපිම බලන්න ඕනේ. මමෙක් මේකේ පදනමේ ඉන්නවද, මේ පසුබිමේ ඉන්නවද, නැත්තම් නිකම්ම ක්‍රියාවලියක්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා බලන්න වෙනවා ඉතින්.
ඔව්, එතන මමෙක් නැති බව පැහැදිලි. නමුත් මමෙක් නැති වුණත් දැන් අපි කෑම කනකොට කෑම කා ගන්න, ඒකට බඩගින්න දැනුණා.
ඔව්.
එතකොට දැන් අපි සීලයක පිළිටලා ඉන්නවනම් සීලය ආරක්ෂා කරගනිමින් ඉන්නවනම් එතකොට කියන්නේ මේ වෙලාවෙන් පිට කන්නේ නැහැ කියන එක. එතකොට එතනදී කියන්නේ මම නැති වුණත් එතකොට කෑම අවශ්‍ය වුණත් අපි කෑම නොදී ඉන්නවා.
ඔව්.
එහෙම එතකොට එතනදී කියන්නේ කෑම අවශ්‍ය වුණත් කෑම කන වෙලාව නෙමෙයි, ඒක නිසා කන්නේ නැහැ කියන එක. ඉතින් ගැනීමක් ගැටීමක් නැහැ. නමුත් අර
එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් ටිකක් ඒ ක්‍රියාවලිය අපේ යටතට අරන් තියෙනවා. ඒ ඕක ඉතින් ඕන නම් ඉතින් එතෙන්ට මමෙක් දාගන්නත් පුළුවන්. අනේ එතන තමයි ඉතින් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මම මේ සීලය කියන එක එතකොට මම සීලය රකින්නවා, මම සිල්වන්ත වෙන්න ඕනේ කියලා මම ඉස්සරහා කරගෙන යන සීලයක්ද? එහෙම නැත්තම් එහෙම දෙයක් නැහැ. මේක තමයි බුදුරජාන් වහන්සේ කියලා තියෙන, නැත්තම් මේක තමයි සීලය කියන්නේ. ඉතින් මේකට ගැලපෙන්නේ නැහැ මම මෙතෙන්දී ආහාර ගන්නවා කියන එක. ඉතින් නිකන් නිහතමානීව ඒකට අනුගත වීමක්ද, ඒකට යටත් වීමක්ද? ඉතින් ඇත්තටම දැන් හැම තැනකදීම ඔහොම හිතෙන්න පුළුවන්. දැන් හිතන්න දැන් මම කන්නේ නැහැ, හැබැයි වෙන කෙනෙක් ගිහිල්ලා කනවා. ඉතින් එතකොට ඔන්න අපිට කේන්ති යනවා. මම නම් කෑවේ නැහැ, ඇයි යා කන්නේ? යාට තේරෙන්නේ නැද්ද මේක දැන් මේ අටසිල් සමාදන් වෙලා නේද ඉන්නේ කියලා. ඉතින් අර සීලය අල්ලගෙන වුණත් අපිට මම සංසන්දනය කරන්න පුළුවන්, මගේ සීලයයි එයාගේ සීලයයි කියලා මට සංසන්දනය කරන්න පුළුවන්. එතෙන්දෙත් ඉතින් මමෙක් මතුවෙනවා. ඒ නිසා මේ කුසලයක් වඩන මාර්ගයේදී වුණත් මමෙක් ඉස්මතු වීමේ හැකියාව තියෙනවා.
ඔව්, ඒ වගේ කැලිසිටුවිලි කියන ඒවා එලින් ගැටින් සයින් එහෙම එන්නේ නැහැ. එතකොට සම්මන කව ඒ වගේම දැන් අපි එකමකෝ එදිනෙදා ගුහාසිත ඉන්නකොට ඒ අවශ්‍ය අතුපතු ගාම් පිළිසඳ කිරීම මේවා ඒ කියන්නේ කල යුතු. එතකොට ඒ කරන එකත් එතකොට ඒකේ වෙලාවක් අනුව කල යුතු විදිහට එතකොට අපිට මේක අපිරිසිදු වෙලා කියලා දැනුනහම ඒ කියන්නේ ඒකට ඇලීමක් ගැටීමක් නෑ. මේක ඒ කියන්නේ ඒකත් අපිරිසිදුයි කියන හැඟීමක් ඇවිල්ලානේ අපි අතු ගන්න පටන් ගන්න. එතකොට එතනදී එතකොට ඒ ක්‍රියාසිත කියන එක පවතිනවද? මොකද මුලදිම වැඩේ කරනකොට ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට ක්‍රියාසිතක් තමයි තියෙන්නේ. නමුත් යම් දෙයකට ආරම්භ කරනකොට එතන ක්‍රියාසිතක ඉඳගෙන, ඒ ක්‍රියාසිත කියන එක කෙටිම කිව්වොත් සම්මත ක්‍රියාසිත කියන එක හැමතිස්සම පවත් ගන්න පුළුවන්ද කියන එක එහෙම ස්වභාවයක් නෑ නේද?
ඔව්, ඇත්තටම මේ එක පාටදී මටත් පිළිතුරක් දෙන්න අමාරුයි. දැන් බුදුරජාණන් වහන්සේ ඇතැම් තැන්වලදී උන්වහන්සේම කරුණුසලකලා ඉදිරිපත් වෙලා තැන් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් ධනිය ගෝපාල ඔන්න කවියක් කියකේ ඉන්නවා රාත්‍රී කාලේ. දැන් බුදුරජාණන් වහන්සේට ඒක ඇහෙනවා. දැන් මේ මිනිස්සයා මේ වහින්නෙනකොට වැස්සර කමක් නැහැ, මං ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව, මගේ හරක් ටිකක් මං ඇතුළට අරගත්තා, මගේ වහලත් හැවිලි කරලා තියෙන්නේ, ගින්දරත් පත්තු කරලා තියෙන්නේ, මට කිසි ගැටලුවක් නැහැ, ඉතින් ඔයා වහ ගන්න කියලා. ඉතින් බොහොම නිකන් අභියෝගශීලීව මේ කවියක් කියන. ඉතින් ඒක දැන් බුදුහාඳුනට ඇහෙනවා, මේ බො ඈත ඉඳගෙන ඇහෙනවා. මේ බුදුරජාණන් වහන්සේට තේරෙනවා මේ මිනිස්සයා මෙතන දිගට හිටියොත් ගම් වතුර ගලලා මුළු මේ පිරිසම අන්තරයට ලක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේම ඉදිරියපත් වෙලා අහසින් වැඩම කරනවා මේ ධනිය ගෝපාල ඉන්න තැනට. ඉතින් මේ වගේ ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථානුකූලව ඉදිරිපත් වෙච්ච තැන් තියෙනවා. ඉතින් එතනදී අපිට මන්ද මට තේරෙන්නේ නැහැ මෙතන චේතනාවක් නැද්ද කියලා. චේතනාවක් තියෙනවා කියලා කියන්න පුළුවන් ඉතින්. ඉතින් අර චේතනාවක් තිබුණත් මමෙක් නැහැ කියලා වගේ තමයි ගන්න වෙන්නේ.
ඔව්. ඒ කියන්නේ කියන්නේ තමන්ට අවශ්‍යතාවයකට නෙමෙයි, නමුත් ඒක බුද්ධ කෘත්‍යයට කිරීම සඳහා චේතනාවක්
එහෙමත් කියන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ අපි දැන් අහලා තියෙනවානේ අර මහා කරුණා සමාපත්තියට සමවැදිලා අද කාටද පිහිට වෙන්නේ කියලා එහෙම විමසා බැලීමක් කරනවා කියලා නේද? එතෙන්දී ඒ මහා කරුණා සමවැදෙද්දී කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වුණොත් මෙයා දැන් දුකටපත් වෙලා ඉන්නේ, මම එයාට පිහිට වෙන්න ඕනේ කියලා. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා ඒ කටයුත්ත කරලා තියෙනවා. එතකොට ඉතින් මෙතනින් අදහස් වෙන්නේ මට නම් තේරෙන විදිහට අර මමෙක් නැති වුණාට වැඩක් කරන්න බැරි කමක් නැහැ.
ඔව්, ඒක සාමාන්‍යයෙන් වැඩේ කරනකොට අත්දකින්න පුළුවන් සාමාන්‍යයෙන්. නමුත් අර තව අලුත් වැඩකට යොමු වෙනකොට හැමතිස්සෙම ඒක දැන් මමය මුල් වෙලාද කරන්නේ කියන එක ගැන නිකන් අර පොඩි මේකක් තියෙනවා. ඒ කියන්නේ අපි එහෙම වුණොත් එදිනෙදා කටයුතු හැම දෙයක්ම අපි නිකන් කාලසටහනකට අනුව මේ වෙලාවට මේක කළ යුතුයි කියන ස්වභාවයක ඉන්නවනම් එතකොට ඒක ඇත්තටම විකටම ක්‍රියාසිත වගේ පුහුණු කරන ස්වභාවයක් කියලා කියන්න පුළුවන්. එහෙම නැතුව වටපිටාවෙන් තියෙන දේවල් දැකලා යතුන සංඥාවක් මුල් කරගෙන අපි යම කටයුතු කරන්න ඒක නෙවෙයිමක් ගැටීමක් ඇතුව නෙමෙයි. නමුත් කල යුතු දෙයක් කල යුතුයි කියන එක එහෙම කරන එක එකයි නිකන් විතර පොඩි සැකයක් තියෙනවා. එතනදී චේතනාවක් කියන එක අනුවරෙන් ඇතුව නෙමෙයිද මුලදී මේ වැඩේ පටන් ගන්නේ කියන එක කියන එකයි සම්බන්ධව
ප්‍රශ්නේ. ඒක තමයි. ඇත්තටම මෙතනදී කාලසටහනක් ඇතුවද කරන්නේ කාලසටහනක් නැතුවද කරන්නේ කියන එකට වඩා අපිට පුළුවන් කොයිම හෝ වෙලාවකදී ඒ ඕනම වැඩක් කරද්දි වැඩේ කරන්න කලින් හෝ වැඩේ කරද්දි හෝ කරාට පස්සේ හෝ අපි කෙනෙක් හදනවා නම් මමෙක් හදනවා නම් එතන තියෙනවා අපි පටලවා ගත්ත ගතියක්. එතන තියෙනවා යම්සි අවිද්‍යාවක්. මොකද අපි වැඩක් කරන්න ඉන්නවා. වැඩක් කරන්න ඉන්නකොටත් ඉතින් අපිට කල්පනා කරන්න පුළුවන් මම මේක මෙහෙම කරනවා මම මේක මෙහෙම කරනවා මම අනිත් අයත් එක්ක ඉදිරියේ මේ විදිහට සාකච්ඡා කරනවා අනිත් අයද මේ කරුණු ටික ඉදිරිපත් කරනවා. ඉතින් ඔන්න මම ඉස්සරහට එන්න පුළුවන්. දැන් වැඩේ කරගෙන යනකොට අපිත් මොන සාකච්ඡාවක් කරනවා. එතෙන්දෙත් ඔන්න සමහරට මේ සාකච්ඡාව කරද්දි නිකන් අර ඉස්සරහට එන්න කැපිලා පේන්න දඟලන්න මම ඉස්සරහට එන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩේ කරලා ඉවර වෙලා මම හොඳට වැඩේ කළා මං නිසා අනිත් අය සතුටු වුණා මම මේ අදහස ඉදිරිපත් කළා කියලා මේ වැඩේ අල්ලගෙන හිතේ අදහස් පහළ වෙන්නත් පුළුවන්. ඒ නිසා කාලසටහනකට අනුව කටයුතු කිරීමම කියනට වඩා ඕනම වැඩක් කරද්දි අපේ හිත ඒ වැඩේ අල්ලගෙන කෙනෙක් පුජ්‍යලයක් මම හදනවා නම් අන්න එතන අපි අහුවෙලා ඉන්නේ.
ඊළඟ දහම් ගැටලුව රම්‍යා හිල්වා හත්නට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස, භාවනාව සම්බන්ධයෙන් මට ඇතිවුණු ප්‍රශ්නයක් අහන්න. එදිනෙදා භාවනා කරනකොට ස්වාමීන් වහන්ස, ඉතින් හිත එක්තැන් වෙනකොට සමහර වෙලාවට මට ශරීරයේ විවිධ වේදනාවන් වගේ විවිධ ලක්ෂණ දැනෙනවා. ඉතින් ඒක මන් දන්නේ ප්‍රීතියක්ද එහෙම නැත්නම් ධාතු ලක්ෂණ මතුවීමක්ද කියලා. ඔක කාලයක සිට තියෙනවා. යම් කිසි කාලයක් පහුගිය කාලේ ඒව මුකුත්ම නැතුව තිබුණා. ඊළඟට නමුත් ආයෙත් දැන් ඒව මතුවෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් කරන්නේ ඒව දිහා බලාගෙන ඉන්නවා. පුළුවන් තරම් බලාගෙන ඉඳලා සම එක බලාගෙන ඉන්න එකද ස්වාමීන් වහන්සේ ඒ වගේ අවස්ථාවක කළ යුත්තේ?
ඒ කියුවේ මේ හිතේ පහළ වෙන ධාතු කයේ පහළ වෙන ධාතු ස්වභාවයන් දිහාද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ඒ දැනීම දිහා
හිතෙන් බලාගෙන ඉන්නවා. ඔව්. දැන් එතෙන්දී ඇත්තම දැන් ඒක මේ එක එක්කෙනාගේ භාවනාව ගත වෙන ප්‍රදේශය අනුව වෙනස් වෙනවා. ඒක අපි හිතමු දැනට අපි ධාතු මනසිකාරයක් නම් වඩන්නේ. ඉතින් එතෙන්දී පුළුවන් තරම් ඒක බැලුවට වරදක් නැහැ. අපි හිටගෙන ඉන්නකොටත් බලනවා, ඉඳගෙන ඉන්නකොටත් බලනවා, සතපිලා ඉන්නකොටත් බලනවා. අර එතකොටනේ අපේ පුළුවන් තරම් අපි ප්‍රයෝජනෙ ගත්ත වෙන්නේ. ඒ නිසා ඒක ගත්තට කමක් නැහැ. හැබැයි අපි හිතමු දැන් අපි ගැඹුරකට ගිහිල්ලා ධාතු මනසිකාරයේ සෑහෙන්න එහාට ගිහිල්ලා අපි මේ ධාතු ලක්ෂණවල තියෙන පොදු ලක්ෂණ ටික දැකලා මේ කොයි ධාතුවේ මේ කොයි ධාතුවත් නිරූපණය කරන්න එකම අනිත්‍ය ලක්ෂණයක්ද දුක්ඛ ලක්ෂණයක් ඔය විදිහට ටිකක් අපි ගැඹුරකට ගිහිල්ලා අපි දුන් දැන් මේ 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 ඔක්කොම ටික හිත අතහැරලා දානවා.
එහෙමයි.
ඉතින් එතකොට නම් ආයෙත් ධාතු ලක්ෂණ බලන්න යන්න අවශ්‍ය නැහැ. පුළුවන් නම් හිත අනිශ්චිතව පවත්තා. ඒ කියන්නේ ධාතුන්ගෙනුත් හිත නිදහස් කරගෙන ඒ ලක්ෂණ වලිනුත් හිත නිදහස් කරගෙන එයාට විවේකයෙන් ඉන්න දෙන්න. එයාට උපාදාන වලින් තොරව ඉන්න දෙන්න. කියන එකට එතකොට යන්න වෙනවා. ඒ කියන්නේ අපි මේ වෙනකොට අපේ භාවනාවේ කොයි ප්‍රදේශයේද පසු කරන්නේ කියන එක කාරණාව අනුව ඉතින් අපිට වෙනස් කරන්න සිද්ධ වෙනවා.
එහෙමයි. ඔව් දැන් මෙතනදී ස්වාමීන් වහන්සේ ඇත්තටම ඊළඟට මට එන්න තියෙන ප්‍රශ්නේ ඕක තමයි. දැන් මේ ධාතු ලක්ෂණ මතුවෙනකොට මම ඒ වගේ බලාගෙන ඉන්නකොට මට හිතෙනවා මගේ හිත ටිකක් මේ විමසිලිමත් වෙනවද? මම හිතෙනවා මේ දැන් මම හිතනවා මේ තේජෝ ධාතුව බලවත් වුණු නිසා තමයි මට මේක මේ ඇඟේ ඒ විදිහට දැනෙන්නේ කියලා.
එහෙමනම් අවශ්‍ය නැහැ හැබැයි. දැන් එතෙන්දී අපි නෑ එතෙන්දී ආයි හිතට විතර්ක කිරීමක් නෙන්නේ.
ඔව් මට ඒක විතර්ක කිරීමක් නෙන්නේ
ස්වාමීනි. ඒක අවශ්‍ය නැහැ.
එතෙන්
අවශ්‍ය නැහැ. ඒ වෙනුවට නිකන් බොහොම සංසුන් මනසින් එයාට මේක අධ්‍යයනය කරන්න දෙන්න. එයාට බාධා කරන්න එපා. සංසුන්ව මේ සිද්ධ වෙන දේ හොඳට තීක්ෂණව දැනගන්න දෙන්න.
එහෙමයි. ඒතර ඊළඟට ස්වාමීන් වහන්සේ මම අනිත් කරන මං හිතනවා ඒක වැරද්දක් කියලා එකයි මං අද මේ ඔබ වහන්සේගෙන් අහනවා කියලා හිතුවේ. ඉතින් මේ හැම එකක්ම ඒ ධාතු ලක්ෂණ හරි ඒ ඇති වෙනකොට වේදනාවක් හරි ඒ දැනීම ඇති වෙනකොට ඒව ඇති වෙනවා ඒව නැති වෙනවා. මේ ඒ වගේම ඒව ඇති වෙන්නේ මට ඕනේ වෙලාවට නෙමෙයි ඒව නැති වෙන්නේ මට ඕනේ වෙලාවට නෙමෙයි. එතකොට ස්වාමීන් වහන්සේ මට හිතෙනවා මගේ හිත ටිකක් මේ නිකන් හිතෙන් මම හිතනවා ආ මේක නේද මේ අනිත්‍ය කියලා අපි ඉගෙන ගත්තේ මේක නේද අනාත්මය කියලා ඉගෙන ගත්තේ කියලා. ඉතින් මට ඊළඟට හිතෙනවා ස්වාමීන් වහන්සේ භාවනාවකදී ඔහොම අපි හිතන එක හරිද අපි මේ ධර්මයේ දැන්න දේවල් මෙහෙම හිතන එක හරිද කියලා. ඉතින් අන්න ඒ ප්‍රශ්නය තමයි ඔබ වහන්සේකින් ඇත්තටම මට මේ වෙලාවේ මේ අහන්න වුවමනාව.
ඔව් ඒක තමයි. දැන් අපි සුතමේ ඥානයක් අපිට තියෙනකොට අපි අර භාවනාවෙන් යම්සේ අත්දැකීමක් ලබනවත් එක්කම සුතමේ ඥානෙ ඉස්සරහට පනින්න පුළුවන්.
පනින්න.
ඒක වලක්ව ගන්න ඕනේ. අතරම ඒක එන්න පුළුවන්. ඒ කියන්නේ ස්වභාවයෙන් එන්න පුළුවන්. හැබැයි අපි ඒකට අනුග්‍රහ කරන්න ගියොත් සමහරට මේක දැන් දිගට කල්පනා කරන්න යනවා. ඊට පස්සේ අපි ඔන්න පොතක් හොයන්න යනවා. භාවනාව නවත්තනවා. අපි නැගිටලා ගිහිල්ලා පොත පෙරලන්න ගන්නවා, බණක් අහන්න ගන්නවා. එතකොට මේ භාවනාවට බාධායි. දැන් භාවනා කරන වෙලාවදී අපේ තියෙන ඕන අර පුංචි දරුවෙක්ගේ තියෙන මනසක්. එයා මොකුත් ඕවා දන්නේ නැහැ. එයා දන්නේ මේ වැඩේ කරන්න විතරයි. එයා එයාගේ නවමු අත්දැකීමක් විදිහට තමයි මේ භාවනා අත්දැකීම ලබන්නේ. එතෙන්දී අපි එයාට disturb කරන්න නැතුව අපි නිකන් එයාට පුළුවන් තරම් මේකෙන් අවබෝධයක් ලබා ගන්න පසුබිම සකස් කරලා දෙන්නයි තියෙන්නේ. එයා පුළුවන් තරම් මේක අවුස්සලා බලනවා. මේක හැදෙන හැටි, කැඩෙන හැටි, බිඳෙන හැටි පුළුවන් තරම් මේ නිරීක්ෂණය හරහා එයා ඉගෙන ගන්නවා. එයාට හොඳට දැන් මේ ඉගෙන ගන්න අවස්ථාව දෙන්නයි තියෙන්නේ.
ඔව්. එතකොට ස්වාමින් වහන්සේ මට මේ විදිහට අදහස් එනකොට මේ අනිත්‍යද කියලා හිතෙනකොට මට මම මොකද කරන්න ඕනේ?
ඒක හිමීට, ඒ කියන්නේ ඒ අදහසට වැඩගත්කමක් නොදී ආයෙත් අර අරමුණටම හිත දාන්න. දැන් ඒ අරමුණ බල බලා ඉඳද්දිනේ මේ හිතට අදහසක් ආවේ. එහෙමයි. ඔය හිතේ අදහස පොඩ්ඩක් පැත්තකින් තියලා නෑ මම මේ දිව කල්පනා කරන්න අවශ්‍ය නෑ මම තව ටිකක් මේකම බලනවා. කියලා ඒ බලන එක දිනු කරන්න. දැන් එතකොට නුවණ හැදෙන්නේ නිකන් අපේ අභ්‍යන්තරේ. අපේ ගැඹුරේ හැදෙන නුවණක් ඔතන තියෙන්නේ. එහෙම නැතුව නිකන් මතු පිටින් තර්ක කරලාම හදන නුවණක් නෙමෙයි.
නෙමෙයි. තව පොඩි ප්‍රශ්නයක් අහන්න අවසරද
ස්වාමීනි?
මම මේ භාවනා කරනකොට මගේ හිත එක්තැන් වෙනවා. මම මගේ අරමුණට මගේ කය මං අරමුණු කරගන්නේ. කයට හිත හොඳට යොමු වෙනවා. ඒක එහෙමම තියෙනවා. මට ඒ වෙනස් වීම එහෙම දැනෙනවා. හැබැයි ඒ අතරම ස්වාමීන් වහන්සේ මට දැනෙනවා යම් කිසි සිතිවිලි කීපයක්, සිතිවිලි මාලාවක් ඉතාම ලාවට මගේ හිතේ තියෙනවා කියන එක නිකන් ඈතින් වගේ. මොකද ස්වාමීන් වහන්සේ ඒ වගේ මේ මට ඒ දැනෙන දැනීම
මට ආයෙ පොඩ්ඩක් ප්‍රශ්නේ කියන්න.
මම භාවනා කරනකොට මගේ හිත එක්තැන් වෙනවා. මගේ කයට මම හිත යොමු කරගත්තම ඇත්තටම මට සෑහෙන වෙලාවක් කයේ හිත තියාගෙන ඉන්න පුළුවන්. ඒ අතරේ හැබැයි මට දැනීමක් තියෙනවා යම් කිසි සිතුවිලි මාලාවකුත් මගේ මේ හිතේ වටේ කරකැවෙනවා කියන එක. ඒක මට ලොකු බාධාවක් නම් නෙමෙයි ස්වාමීන් වහන්ස. හැබැයි තියෙනවා ඒ වගේ දෙයක් ලාවට තියෙන බව දැනෙනවා.
ඒක නම් මට නම් හිතෙන්නේ ඒක බාධාවක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ කියන්නේ දැන් ඔතන අපිට හැදෙනවා නිකන් අර සතිමත් පදනමක් වගේ හැදෙනවා. සති මයින්ඩ්ෆුල් ස්පේස් එකක් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. සතිමත් නිකන් පදනමක් හැදෙනවා. ඒකෙන් නිකන් පුළුවන් අපිව නිරීක්ෂණය කරන්න. අපි මොකද කරන්නේ? අපි මොනවාද හිතන්නේ? අපි මොනවාද කල්පනා කරන්නේ? අපි මොනවාද කියවන්නේ කියලා අර නිකන් මාවම නිරීක්ෂණය කරගන්න තවත් නිකන් මේ මානසික හැකියාවක්.
ආ ආ
ඔව් ඒක ඉතින් වරදක් නෑ. ඒක නිකන් හරියට
ටික ඉග්නෝ කරලා හිටියම හිතේ දාන්න. ඒක වැදගත් කමන්නේ.
ඔව් සමහර දැන් මෙහෙමයි. දැන් අපි සතිය දිනු කරද්දී දැන් එයාට තමයි අපිට කියන්නේ ආ මේ තෙන් දිවා මේ විදිහට කරන්න, මේ තෙන් දිවා මෙහෙම කරන්න. ඒක අර මේ ඇතුලේ කතාවමත් නෙමෙයි. නිකන් ඒකට නිකන් නුවණක් එකතු වුණා වගේ. නිකන් මාව මොනිටර් කරනවා වගේ දෙයක්.
ආහ් හොඳයි ස්වාමීන් වහන්සේ.
අවසරයි
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මට පොඩි ප්‍රශ්නයක් තමයි දැනගන්න තියෙන්නේ. දැන් අපේ ක්‍රියාකාරකමක් කරද්දී කන්න යන්න වගේ විධානයක් දුන්නම ශරීරයේ දැන් අපිට අවධානය යොමු වෙන්නේ පොඩි කොටසයි. ඒ කියන්නේ කන්න නම් අපි හපනවා, ගිලිනවා, ඒ ටික යොමු වුණාට සමහර වෙලාවට අත නැමෙනවා, ඊපස්සේ මස් පිඬු සැලවීම වගේ ගොඩක් ක්‍රියා රාශියක් ශරීරයේ වෙනවනේ. එතකොට ඒක චිත්ත ඒකට දැන් අපි නොදැන බලන කොටස පේනවා, අනිත් කොටස පේන්නේ. කියන්නේ එක ක්‍රියාකාරකමක් ඇතුලේ මේ මිලි ගොඩක් ක්‍රියාත්මක වෙනවා වගේද සම්මා?
ඔව් ඒක හරි. කියන්නේ ඇත්තටම අපි එක ක්‍රියාකාරකමක් කියලා කිව්වට මොකද ඕක ඇතුලේ කුඩා කුඩා ක්‍රියාකාරකම් රැසක් තියෙනවා. ඉතින් අපිට ඕනේ නම් ඒ කුඩා කුඩා ක්‍රියාකාරකම් රැසට අවධානය යොමු කරන්න පුළුවන්. දැන්මයි එතනදී අපි සැලකලිමත් වෙන්න ඕනේ. මේ එහෙම කරන්න ගිහිල්ලා මම මේ දැනට කරගෙන යන වැඩේ බාධා වෙනවා නම් ඉතින් මම ඒක කරන්න සුදුසු නැහැ. හිතන්න දැන් මම වාහනයක් පදවනවා. වාහනයක් පදවද්දී ඕනේ නම් මම ස්ටියරින් වීල් එක අල්ලගෙන ඉන්න අත් දෙකට මාත්‍රිය අවධානය වැඩියෙන් යොදලා එතන දැනෙන ස්පර්ශය බලලා ඉතින් එහෙම දෙයක් කරන්න පුළුවන්. හැබැයි එතකොට මම වටපිට ගැන තියෙන අවධානය අයවත් වෙලා ගිහිල්ලා අනුතරකට ලක් වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට මම අවස්ථානුකූලව ඕනේ මේ බඳු කටයුත්තක නිරත වෙන්න. මම සමස්තයක් වශයෙන් මුළු පද්ධතිය ගැන අවධානය වැඩියෙන් පවත්වනවාද? එහෙම නැත්නම් මම එක තැනකට විතරක් අවධානය යොමු කළා, එතන තියෙන කුඩා කුඩා ලක්ෂණ, සියුම් සියුම් ලක්ෂණ වැඩි විස්තර බලන්න මම උත්සාහත් වෙනවාද කියන එක. එතකොට මේ එදිනදා කටයුතු වල නිරත වෙනකොට අපි ඒ අවස්ථානුකූලව තමයි කරන්න තියෙන්නේ. එහෙමයි
ස්වාමීන් වහන්සේ. දවසක් දේශනයක් අතරතුර තමයි මට මේක ගොඩක් වැටුනේ. දේශනය කරන පුද්ගලයා කතා කරනවත් එක්ක මේ සමහරට යාදන්නෙත් නෑ, අත හිමේ යනවා, ඊට පස්සේ පට ඇරෙනවා, හිනා වෙනවා, ඒ වගේ ක්‍රියාකාරකම් ගොඩක් යනවා. එතකොට දැනුන අරින්කම් මල ශරීර එකෙන් මැරුණු ශරීරයක් ඇතුළට හිතක් බැහැගෙන අර අපේ අතපය පවා පාවිච්චි කරනවා වගේ.
ඔව්
ඔව් දැන් එකයි මම ඇහුවේ. ඊට පස්සේ මට ඒක මාතුරින් දැනෙන්න පටන් ගත්තා.
ඔව් වෙන්න පුළුවන්. දැන් ඇත්තටම තින් අපේ ඒ කියන්නේ අජීවී ශරීරයක් ඇතුළත තියෙන විඥානය එකතු වුණාට පස්සේ තමයි ඉතින් මේක සජීවී ශරීරයක් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරු එහෙම කියන්නේ මේ විඥානය පහව ගියාම මේක නිකම්ම නිකන් දරකඩක් වගේ මෙවට ඇදලා වැටෙනවා. ඒත් මේ දෙක එකතු වෙන තමයි එහෙමනම් මේක සජීවී භාවයකට පත් වෙලා තියෙන්නේ.
සෝනස් මේ විඥානය මුළු ශරීරේ පුරා පැතිරී තියෙන දෙයක්. දැන් අපේ මුළු ශරීරයටම හැමදේම දැනෙනවා.
ඔව්. ඔව් එහෙම කියන්න පුළුවන්. දැන් අතන කාය විඥානය කියන එක මුළු ශරීරේ පුරාම තියෙනවා කියලා කියන්න පුළුවන්.
එහෙමයි. ඒත් ඔබ වහන්සේ ඔබේ ඔබවහන්සේ නිදුක් නිරෝගී චිරජීවනය වේවා.
හොඳයි 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 හොඳයි.
ඊළඟට අහම්බයන්ට ශ්‍රී ලාල් ඉදිරිපත් කරනවා.
අත්තරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මගේ කැපරණේ මගේ ප්‍රශ්නය අද දේශනාව සම්බන්ධව ඔබ වහන්සේ අර මේ චාට් එකක් පෙන්වුවනේ. මට මේ චාට් එක අනුව මට තේරිච්ච ඇති දෙයක් අහන්න තමයි මේ චාට් එක ආයෙත් පොඩ්ඩක්.
හරි.
මේ චාට් එකේදී මට තේරෙනවා ස්වාමීන් වහන්සේ දැන් රූප ධ්‍යාන හතරින්ම නිරෝධයට ස්පර්ශයෙන් නිරෝධය ස්පර්ශ කරන්න පුළුවන් බව. ඊට පස්සේ මෙතන තියෙන අරූප ධ්‍යාන තුනක් ඒ තුනෙන් එකට යන පුළුවන්. නමුත් එක අරූප ධ්‍යානයක් තියෙන අර නේව සංඥානා සංඥා කියලා එකක්. ඒකෙදී මට තේරෙන්නේ අර වහන්සේ අර මර්තුක මහත්මයාට විස්තර කරපු දේද කියලා ඒකෙන් ඒකට නිරෝධයට යන්න බැරිද නැත්නම් ඒක විස්තර වෙනවද කියලා පස්සේ.
ඔව් ඒක තමයි. ඇතම් සූත්‍රවලදී නේව සංඥා නාසඤ්ඤායතනයත් අරන් තියෙනවා. ඇතම් සූත්‍රවලදී ඒක අරගෙනත් නැහැ. දැන් මේ සූත්‍රයේ ඇත්තම අර සංඥාව ගැනම මේ උද්ෘත කරන සූත්‍රයක් නිසා දැන් නේව සංඥා නාසඤ්ඤායතන කියන මට්ටම සාමාන්‍යයෙන් පෙන්වන්නේ සංඥාව ඇත්තේත් නැති නැත්නේත් නැති කියන පත්තමක්. දැන් එතෙන්දී නිකන් අර මේ කතා කරන සන්දර්භයට නිකන් නොගැලපෙන ගතියක් තියෙනවානේ. දැන් මෙතෙන්දී කතා කරන්නේ අපි යම්සි පුහුණුවක් කරහා තියෙන සංඥා ඉවත් කළා අලුත් සංඥාවක් උපදව ගන්නවා. ඒකනේ මෙතන දිගටම අපි කතා කරන තේමාව. දැන් නේව සංඥානා සංඥායතන එකේ සංඥාවක් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ. ඉතින් ඒතොර නිකන් පැටලෙනවා මේ දැන් මොකක්ද ඉතින් කරන්නේ? දැන් මොකක්ද අයින් කරන්නේ කියලා නිකන් අතර කෙනෙකුට නිකන් පැටලිලි සහගත ගතියක් එනවා. ඉතින් මන් දන්නේ ඒකද හේතුව කියලා. ඒ නිසා මේ පොට්ටපාද සූත්‍රයේදී නේව සංඥා නාසඤ්ඤායතනය ගැන දේශනා වෙලා නැහැ, කතා කරලා නැහැ. මේක නවත්තලා තිනවා අකින්චඤ්ඤායතන මට්ටමේදී.
එහෙමයි සාරා.
ඔව්.
තව එක ප්‍රශ්නයක් මට ස්වාමීන් වහන්සේ මීට දේශනා කීපයකට කලදී මාත්‍මික ප්‍රශ්නයකට උත්තර දුන්නා. අර මේ මට මතක මෙත්තා සංසෝත මොකක්ද? මෙත්තා චේතෝ විමුක්ති කරුණා එහෙම ගිහිල්ලා එතනට ගිහිල්ලා පුළුවන්ද මේ නිරෝධයට යන්න පුළුවන්ද කියලා මට හිතුණා.
ඔව් අනිවාර්යයෙන් පුළුවන්. ඒ කියන්නේ ඒවත් කතා කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඔය චේතෝ විමුක්ති මට්ටනුත් දේශනා කරනවා. ඒ වගේ මේ නිරෝධයකට යොමු කරන්න පුළුවන් තත්ත්ව වැටීට. දැන් ඒ කියන්නේ මේ දැන් අතරම මේ පොට්ටපාද සූත්‍රයේදී දේශනා වෙලා තියෙන්නේ සමතය මූලික කරගත්ත ප්‍රතිපදාවක්. නමුත් වෙනත් සූත්‍ර තියෙනවා මේ විපස්සනා මූලික කරගත්ත, එහෙම නැත්නම් ඔය චේතෝ විමුක්ති මූලික කරගත්ත ප්‍රතිපදාවන් දැක්වෙන ඒවැයිනුත් නිරෝධයකට හිත යොමු කරන වෙනත් දේශනාවන් තියෙනවා. ඔව්. හොඳයි හොඳයි හොඳයි. තේරුවන් සරණයි. ඊළඟ දහම්
කැටලුව නිමල් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව්.
මම නිමල් රත්නායක කතා කරන්නේ. මම හිතන්නේ මම මේක සමාන ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් අහුවුද බාහිර පරිසරත් මේ පිළිබඳව අහලා තියෙනවා. දැන් මේ ඥාන භාවනාව ඔබ වහන්සේ අද පැහැදිලි කරපු විදිහට දැන් මේ මෙතන අරුණ මහත්මයාත් ඒකට සමාන විදිහට අහුව දැන් අපි හතරවෙනි ධ්‍යානයේට වෙනතුරු ආනාපාන ඉඳගෙන අර පීති සුඛ පළවෙනි දෙවෙනි තුන්වෙනි එහෙම ගිහිල්ලා හතරවෙනි අර අපිට නොපෙනී ගිහිල්ලා අරූපාවචර තත්වයට යනතුරුම මේක වඩනා කියලා දෙයක් කරනවා. හැම වෙලේම අපි පළවෙනි ධානයේ ඉඳන් සමහර දේශකයෝ අදිෂ්ඨානය කරන්න කියලා කියනවා. නමුත් එහෙම ගිහිල්ලා හතරවෙනි එකෙන් පස්සේ හිත එළියට ගිහිල්ලා ආකාසඤ්ඤායතන මට්ටමටපත් වුණාට පස්සේ අවසානික නිවසඤ්ඤා නාසඤ්ඤා වගේ තත්ත්වයට යන්න කවමදාකවත් දැන් මම ඇත්ත වශයෙන් උත්සාහ කරලා තියෙනවා අර විඤ්ඤාය ආයතනය එහෙම එහෙම එකත් අනිත්‍යයි කියන විදිහට කියන කවමදාකවත් මේ එහෙම තත්යකට පත් වෙන්නේ නැහැ අර අතන හිත එළියට ගිය ස්වභාවයෙන්ම පවතිනවා ඉතින් ඒක කල හැකි දෙයක්ද මරණ කරන්න බැරි දෙයක් විදිහටයි මම තේරුම් අරගෙන තියෙන්නේ ඒක සාමාන්‍යයෙන් කල හැකි දෙයක්ද එහෙම නැත්නම් ඒක උත්සාහ කිරීමේ ප්‍රයෝජනයක් නැද්ද මොකක්ද කියන එක මම ඔබ වහන්සේගෙන් මේ දැනගන්න කැමතියි
ස්වාමීනි ඇත්තටම එක එක අය ඉතින් එක එක විදිහට මේ කටයුත්තේ නිරත වෙනවා. ඉතින් ඒ කියන්නේ සමහර කෙනෙක් විපස් මේ ධ්‍යාන වලට නොපැමිණීම ධ්‍යාන මට්ටමකට නොපැමිණි කියන විපස්සනාවකින් නිරෝධයක් පැත්තට යන්න පුළුවන්. තවත් කෙනෙක් රූප ධ්‍යාන වලින් යන්න පුළුවන්. තවත් කෙනෙක් අරූප ධ්‍යාන වලින් යන්න පුළුවන්. දැන් අදත්තවර මහත්තයෙක් අහුවා වගේ තවත් කෙනෙක් චේතෝ විමුක්ති මට්ටමකින් යන්න පුළුවන්. දැන් එතකොට මේ විවිධ මට්ටම් තියෙනවා, විවිධ ක්‍රම තියෙනවා. ඉතින් ධ්‍යාන ගැනම නම් ඉතින් අපේ අවධානය තියෙන්නේ. සමාධිය ගැනම නම් ඉතින් අපේ අවධානය තියෙන්නේ. එතකොට යාට රූප ධ්‍යාන වඩන අරූප ධ්‍යාන වඩන්න අවශ්‍ය නම් ඉතින් අවස්ථාවක් තියෙනවා. ඉතින් මේකෙල්ල එක එක පැති. දැන් සමත භාවනාවම වඩන කෙනෙක් එතකොට විවිධ ක්‍රම පාවිච්චි කළා රූප ධ්‍යානත් අරූප ධ්‍යානත් ඇති කරගන්න දියුණු කරගන්න ඉතින් අවස්ථාව තියෙනවා. ඒකට ක්‍රම රාශියක් සමසතලිස් කර්මස්ථාන කියලා ඉතින් ක්‍රම රාශියක් ඉතින් දේශනා කරලා තියෙනවා පොත්පත්වල හම්බ වෙනවා. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඉතින් හැමෝටම ඔක්කොම කරන්න පුළුවන් කියලා. ඇතම් කෙනෙකුට කුසලතාවයක් තියෙන්න පුළුවන් ඔන්න පළවෙනි ධ්‍යානය හොඳට වශී කරගන්න. අපි තුමු එයා විපස්සනාවක් කළේ නැහැ. ඒක හැබැයි මේ ප්‍රථම ධ්‍යානය හොඳට ශක්තිමත් කරගෙන හිටියා. ඒ වෙලාවේදී ඔන්න මරණයටපත් වුණා. සමහරට ඉතින් එයාගේ ඒ කුසලතාවය නිසා සමහරට බ්‍රහ්ම ලෝකෙක උපත ලබන්නත් ඉඩ තියෙනවා. සමහර කෙනෙක් සමහරට ඒකටත් එහා ගිහිල්ලා ඔන්න දෙවන ධ්‍යානයක් දක්වා එයාට වශී කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය වගේ අර එක එක්කෙනාගේ කුසලතාවය අනුව තමයි. ඉතින් ඒ නිසා අපිට සියල්ලම කරගන්න පුළුවන් වේද, සියලු රූප ධ්‍යානත් කරගන්න පුළුවන්, සියලු අරූප ධ්‍යානත් කරගන්න පුළුවන් කියලා එහෙම ඉතින් කියන්නත් අමාරුයි. එක එක්කෙනා යොදපු කාලය අනුව, කරපු කැපවීම අනුව, තමන් තුළ දියුණු කරගත්ත කුසලතාවයන් අනුව තමයි මේ කොච්චර මට්ටම් වලට අපි මේවා දිනු කරනවද, දිනු කර හැකිද කියන එක ඉතින් තීරණය වෙන්නේ. සියල්ල කළ යුතුයි කියලාත් ඉතින් තීරණයක් නැහැ. එහෙම අවශ්‍ය නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ නිවනක් සාක්ෂාත් කරන්න විවිධ ක්‍රම කියලා දීලා තියෙනවා. සමතේ හරහාම අනිවාර්යයෙන්ම ආ යුතුයි කියලා නියමයක්වත් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි මම ඉතන වහන්සේ මට විදු බෙරක් දුන්න උපදේශ දෙන්නේ
අවසරයි ස්වාමීන් වහන්ස. මම අර විඤ්ඤාණය ඉදපත් කරපු කාර්ය සම්බන්ධව එතකොට දැන් සාමාන්‍යයෙන් මට වැටහෙනදී දැන් අපි කෑම කනකට හෝ ඇවිදිනකොට දැන් අපි ඒවා පොඩි කාලෙදී ඉඳලා පුරුදු කරලා ඒ කාර්ය අපි මුලින් චේතනාවක් පහළ වුණාම ඒ වැඩේ කරන්න අවශ්‍ය දේ අපි ගතම චේතනාව පොඩි කාල මුලදී පුරුදු වෙන ආකාරයේ කාලෙදි කරපු ආකාරයට දැන් පවත් වෙන්නේ නැහැ. ඒක දැන් නිරායාසයෙන්ම මේ කටයුතු සිද්ධ වෙන ස්වභාවයකට පත් වෙනවානේ ස්වාමීන් වහන්සේ.
ඔව්.
එතකොට එතනදී දැන් අපිට දැන් සතිය පුරුදු වෙන්න අවශ්‍ය නම් අපිට පුළුවන් දැන් ඒවට අවධානය යොමු කරන්න. නමුත් ඒක අපි ආයි පාලනය කළ යුතු දෙයක් නෙමෙයි. එතකොට අපිට අවශ්‍ය නම් එතකොට අනිශ්චිතව උනත් ඒ කෑම කන එක කරන්න පුළුවන්.
හරි.
එතකොට පුරුදු කිරීම එතකොට මම හිතන්නේ අපි මේකෙදි මේ කරන්නේ අර අපි ඇවිදින්න පුරුදු වෙලා තියෙනවා, කෑම කන්න පුරුදු වෙලා තියෙනවා, ඒවා අපි කාලයක් තිස්සේ පුරුදු වෙච්ච දේවල්. දැන් ඒ වගේ අපි තුල නැති අලුත්ම ස්වභාවයක් බුදුන් වහන්සේ පෙන්වලා දීලා තියෙන කෙලස්
නැති ක්‍රමවේදයක් පුරුදු පුහුණු කිරීමක් මේ දැන් අප කරන්නේ නේ.
හරි. ඔව්. ඇත්තම මෙහෙම පොඩ්ඩක් මොක තව සුද්ධ කරගත හැකි දැන් අපිට වෙලා තියෙන්නේ අපි පුරුද්දට දේවල් කරගෙන යනවා. හැබැයි හිත ඒ අපි කරන වැඩෙත් එක්ක නැහැ වෙන වෙන දේවල් කල්පනා කර කර කෙලස් ගොන්නක රැඳිලා ඉන්නවා. ඒතන තමයි තනිකර අසතිමත් මනස තියෙන්නේ. ඊට පස්සේ අපි උවමනාවෙන් චේතනාපූර්වක බලෙන් ගෙනල්ලා හිත මේ කරන වැඩේට දාලා නැවත නැවත මේ කරන වැඩේම හිත රඳවන්න උත්සාහන්ත කරනවා. අපි මෙහෙම පුහුණු වෙන්න වෙන්න ඊට පස්සේ ඔන්නේ කරන වැඩෙත් එක්ක හිත ඉන්නවා. ඊට පස්සේ ඉතින් මේ තෝරලා දෙනවා යාට යම්සි ප්‍රදේශයක්. මෙන්න මේක දැන් ඔයා හොඳට බලන්න, මේකේ විස්තර බලන්න, මෙයා හැසිරෙන විදිහ බලන්න, මෙයාගේ ලක්ෂණ බලන්න කියලා දැන් එයාට තව නුවණ දිනු කරගන්න පරිසරයක් හදලා දෙනවා. ඒ නුවණ දිනු කරගන්න පරිසරය හදලා දුන්නාට පස්සේ එයාට දැන් ඔන්න හිතේ නුවණ දිනු වෙලා එයා මේ ඔක්කොම ටික අත්හැරලා දාලා ඔන්න එයා නිදහස් වෙනවා. අපි හිතමු මේ මම මේ කියන්නේ බොහොම කෙටියෙන් මේ භාවනාවක සිදුවෙන පීවර කීපයක්. දැන් ඔතන නිදහස් වුණාට පස්සේ දැන් එයා හැබැයි අතීතය අල්ලන් කෑ ගහන්නත් බෑ, අනාගතය අල්ලගෙන පැටලව ගන්නත් බෑ, වර්තමානයේ තියෙන දෙක පැටලලා තියෙන්නත් බෑ. දැන් එතකොට අර මුලින්ම අපේ තිබුණා වගේ තත්වයක් හැබැයි ඊට වඩා හාත්පසින් වෙනස් කියලා කියන්නත් පුළුවන්. මොකද මුලින් තිබුණෙත් මේ වැඩෙත් නෑ, හැබැයි වෙන වෙන දේවල් වල පැටලි පැටලි හිඳීමක්. දැන් තියෙන්නේ මේ වැඩෙත් නෑ, වෙන එකකවත් පැටලිලත් නෑ. දැන් තියෙන්නේ නිකන් નિરાයාස සතියක්. නිකන් ස්වාභාවික සතියක්. හිතටම උරුම වෙච්ච සතියක් තමයි දැන් තියෙන්නේ. ඒක මේ බලෙන් පවත්වන සතියක් නෙමෙයි. දැන් තියෙන්නේ නිදහස් සතියක් කියලා කියන්න පුළුවන්. නිදහස් දැනුවත් බවක්.
ඔව්, මේ මට්ටමට එනකොට ඇත්තටම සෞවින්නවස සිත පාවිච්චි වෙන්නේ මේ ඉන්ද්‍රියයන්ගෙන් අපිට දැන් අවශ්‍ය කටයුත්ත කර ගැනීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට පමණක් කියලා කිව්වොත් නිවැරදිද නේද?
ඒ කියන්නේ දැන් ඉන්ද්‍රයන් හරහා අපිට යමක් කරගන්න තියෙනවා. දැන් අපි ගොහරි ගමනක් යනවා. ඒතර පාර පෙන්නන එක S2 කින් කරගන්න අවශ්‍යයි. ඉතින් දැන් S2 ඒ වැඩේ කළා දෙනවා. ඊට පස්සේ ඒ ගමන යනකොට ඉතින් අනිත් මිනිස්සු කතා කරනවාද, වාහන ඇවිල්ලා හෝන් ගහනවාද, එන්නේ ඒක දැනගන්න ඉතින් අපිට කන් දෙකක් ඕනේ. ඒක කනින් කරගන්න ප්‍රයෝජනේ. එතකොට එහෙම ගන්නවා. එහෙම කියලා කියද හැකිද ඒක? ඔව්.
එතකොට ඒක අර ඇත්තටම පුරුදු පුහුණු වුණාට පස්සේ අනිදිනකොට ඇනිදීම වුණත් අනිශ්චිත ස්වභාවයේ ඉඳගෙන
ඇවිදින්න පුළුවන්.
ඇවිදින්න පුළුවන්, ඇවිදීම වෙනවා.
ඔව්.
පාරේ වලක් තිබුණොත් ඒක වැටෙන්නේ නැතුව
යන්නත් පුළුවන්.
මේම යවෙනවා.
යවෙනවා.
මේම යවෙනවා.
ඔව් ඔව් ඔව්.
ඒ වගේ හැකියාවක් ඇත්තටම දැන් මෙතෙක් කල් වෙනකොට අපි ලබාගෙන තියෙනවා.
ඔව්. ඒක හරි.
කරන්න තියෙන්නේ ඇත්තටම අර සිත හුරු පුරුදු ඒ ස්වභාවිකව මෙතන කටයුත්තෙන් බැහැරව මේ කෙරෙන දේ එක්ක අවශ්‍ය දේ දැනුවත් බව ලබාගෙන යෑමක් තමයි මෙතන වෙන්නේ කියන එක තමයි සම්පූර්ණ
සපට. ඔව් සම්පූර්ණ ඇත්ත. ඒකෙන් දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ යෝ උභවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. මේ දෙපැත්තක් දැනගන්නවා, ප්‍රඥාව පාවිච්චි කරලා මැදත් ඇලෙන්නේ නැතුව ඉන්නවා.
එහෙමයි සෝන්. සපට ඉගෙන තමයි අදහස ඉදපත් කරන්න ඕනේ.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ශ්‍රීමාන්ත ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ, ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ, අර මුලින්ම අර අරුණ මහත්මයා අහපු ප්‍රශ්න නිසා මේ කාලෙකට ඉස්සර මට සිදුවෙච්ච අත්දැකීමක් අහන්න හිතුණා ඔබ වහන්සේගෙන්. මම සාමාන්‍යයෙන් දැන් කාලෙක ඉඳලා ආනාපාන සති භාවනා කරනවා. සම්මජික හාමුදුරුවන්ගෙනු දුකහසගෙන උපදෙස් අනුන්න. ඉතින් මම මගේ භාවනාව සාමාන්‍යයෙන් හොඳට කෙරෙනවා කියලා තමයි මේ තේරෙන්නේ. කමටහන් සුද්ධ කරන කොටත් ඒ බව තමයි තේරුන්නේ. දැන් මීට අවුරුදු කිහිපයකට කලින් ගෙදර සිදුවෙච්ච පොඩි සිදුවීමකට මට තරහ ගියා. ඉතින් එතකොටම මට උගා තරහ ආවා. මම වචනයක්වත් කතා නොකර කාමරයට ගිහිල්ලා මම පුටුවක සුවපහසුව ඉඳගෙන ඇඟ කියලා අර හිතේ ස්වභාවය මෙනෙහි කළා. ස්වාමී, එතකොට අර හිතේ ස්වභාවය තමයි දැන් මම වචනින් අර එහෙම හිතුවට හිතේ ස්වභාවය හොඳට තේරුණා. හිතපු හැටියම ස්වාමීන් වහන්සේ වැඩි වෙලාවක් ඉන්නේ අර ඇංගල් කියන මේ සිතුවිල්ල ඇතුළේ මාව ගිලලා ගියා වගේ හක්ුණා සම්හසෙත් වචනින් කියන්න අමාරුයි. ඒක මේ අර යමක් කන පිට හැරුවා වගේ හෝ ගිලලා ගියා වගේ තමයි. ඒ පිටුම ස්වාමීන් වහන්සේ හිත මේ මම මේ හිත හාත්පස වටේට පැතිරිලා ගියා. මේ හැදීම ලස්සනට මේ බොහොම හෙමින් ඒ කියන්නේ ශිෂ්‍යය දක්වා පැතිරිලා ගියා මට හොරයිසන් කියලා හිතුණා. මේ ඒක හැදීම හිතට එහෙම වැටහීමක් ආවා. ඒ කියන්නේ හිත මේ වගේ හොරයිසන් වටේට මේ හාත්පසම එහෙම ගියා. හිත බොහොම හිමිලා ගියා ස්වාමීන් වහන්සේ. මේ එතන මම කියන්නේ සම්පූර්ණයෙන් සිය වෙලා ගියා වගේ මම තමයි ආවේ. ඊට පස්සේ මේ ආපහු අර ශිතිජය දක්වා හිත ආපහු අර වගේ සිමිනී මගේ හිතට ඇවිල්ලා ආයේ මම හැදුණා කියලා දැනුණා. ඉතින් ඕක මම ලොකු සැලකිල්ලක් ගත්තේ නෑ. මම ඉතින් පුරුද්දට භාවනා කරනවා. ඔබ දැන් අවුරුද්දකට කලින් වුණේ. ඉතින් අර අරුණ මහත්තයාගේ මේ අත්දැකීම කියනකොට මට හිතට මේ ප්‍රකෝහන්සට ඉදිරිපත් කරලා මෙතන මේ සිද්ධ වුණේ මොකක්ද කියලා දැනගන්න මම ඉතින් හිතට ලොකු වැදගත්කමක් දුන්නේ නෑ. මට
හලේ ආවා මොකද්ද මේ එතන සිදුුනේ කියලා. ඔව්. ඇත්තටම දැන් චේතෝ විමුක්ති වගේ තත්ත්වයක් එනකොට ওই වගේ දේවල් තමයි පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් අපේ හිත හාත්පස පතුරවලා කිසිම එක තැනක රඳවන්නේ නැතිව එක අරමුණක හිර කරන්නේ නැතිව අපේ අවධානය මුළු විශ්වය පුරාම පතුරවපු ගතියක්. තත්ත්වෙට ගන්න පුළුවන් දැන් ඔය චේතෝ විමුක්ති මොකද මේ මෙත්තා චේතෝ විමුක්ති මුදිතා චේතෝ විමුක්ති කියලා එහෙම දේශනා කරලා තියෙන්නේ ඔය වගේ තත්ත්වයක් තමයි. ඒ කියන්නේ අර හිතට හැකියාවක් තියෙනවා එක අරමුණක හිර වෙන්නේ නැතිව, පටු වෙන්නේ නැතිව හොඳට පැතිරිච්ච ගතියක. එක තැනකවත් හිර වෙච්ච නැතිව නිදහස්ව ඉන්න පුළුවන් ගතියක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක එක එක විදිහට එන්න පුළුවන්. එක එක විදිහට මතු වෙන්න පුළුවන්. අර වගේ මෛත්‍රී භාවනාවක් වඩලා ඒක දියුණු කරලා මෙත්තා චේතු විමුක්තියක් කියන ක්‍රමයක් කරා යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අරමුණක් බලලා ඒ අරමුණේ තියෙන අනිත්‍ය ලක්ෂණයක් තේරුම් අරගෙන ඒ හරහා ඕනනම් කෙනෙකුට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒක අරමුණක් බලබලා ඉඳලා ඒකේ තියෙන ඒක තේරුමක් නැහැ කියලා අතහැරලා මේ ගැන කිසිම ආසාවක් ඇති නොකර ඒ බඳු තත්වයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ කිසිම සාරයක් නැහැ, මේකේ ඇතුලේ ගන්න කියලා හරයක් නැහැ, ආත්මයක් නැහැ කියලා එහෙම සමහරట్లాට යන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විවිධ ක්‍රම දේශනා කරලා තියෙනවා. ඉතින් විවිධ ක්‍රම වලට ඉතින් ওই தත්ත්වයේ එන්න ඉඩ තියෙනවා. සමහරවිට අපි නිකන් අනපේක්ෂිත මට්ටම් වලදී වුණත් එන්න ඉඩ තියෙනවා. ඉතින් අපි අර භාවනාවක් වඩ වඩා ඉන්නකොට ඊට පස්සේ අපි හිතමු අපි නිකන් විවේකයෙන් ඉන්නවා. පුටුව කුඩ වාඩිලා පොඩ්ඩක් නිකන් නිදහසේ ඉන්නවා. සමහර විටේ හිතට උමනා කරන සමබරතාවය නිදහස ලැබුණා නම් ඔන්න ওই தත්ත්වය සමහරට එතෙන් දෙන්නේ තියෙනවා.
ස්වාමීන් වහන්සේ මම ඒක අර ඉතලා භාවනාවක් විදිහට එහෙම හිතලා
නැතිවෙනවා.
අවස්ථාවේදී මේ අතන මේ විතර අනික් අයත් එක්ක ගැටෙන්න අවශ්‍ය නැති නිසායි මම මුත් කළේ. ස්වාමීන් වහන්සේ එතකොට ඒක අනපේක්ෂිතවයි ආවේ.
හරි.
ස්වාමීන් වහන්සේ එතකොට ওই චේතෝ විමුක්තිය දෙන ඒ අවස්ථාව මොන විදිහටද මට දැන් ආය ආවොත් ඒක මොන විදිහටද මට විපස්සනාවට උදව් කරගන්න පුළුවන්?
ඒක ආවොත් ඒක තුල නිකන් හිත රඳවන්න. රඳවන්න කියන්නේ ඒක නිකන් අත්දැකීමෙන් වාසය කරන ටිකක් වෙලා. මොකද දැන් අපේ හිත හුරු වෙලා තියෙන්නේ මොකක් හරි එක අරමුණක හිර වෙලා, පටු වෙලා, කොටු වෙලා ඉන්නනේ. දැන් මේ වගේ මට්ටමකදී ඒ කොටු වෙච්ච, හිර වෙච්ච, බැඳිච්ච තත්වෙන් සාත්පසින් නිදහස් වෙනවා. ඉතින් එතකොට ඒක ලොකු හිතේ පැත්තෙන් කියනවා නම් ලොකු නිදහසක්, ලොකු ශාන්තියක්, ලොකු වාසියක්. ඉතින් ඒ තත්ත්වය අත්දැක්කොත් ඒක චුට්ටක් එයාට හුරු වෙන්න දෙන්න. ඒක යාට පුරුදු කරන්න ඉඩ දෙන්න. ඒක යාට තේරුම් ගන්න ඉඩ දෙන්න. ඒ පස්සේ ඉතින් ඒක gedara bawata pat wenna kam ඉතින් ඕව වඩන්න ඕන.
ස්වාමීන් වහන්සේ මම මේ හැබැයි ඔය භාවනා කරන්න පටන් ගත්ත මේ මුල අවුරුදු කීපෙදී මගේ මේ සමත පැත්ත මේ හුඟා හොඳ බව තේරුණා. හැබැයි මේ පහු වෙනකොට දැන් අවුරුදු ගානක් වෙනවා. පහු වෙනකොට අර සමත මේ එච්චරම ඒ අර මුල
අවුරුදු කීපය ඇතුළත වගේ ඉතිම බලවත් නැහැ ස්වාමීන් වහන්සේ. මේ හිතට නොයි මේ හිතුවිලි එහෙම එහෙම එනවා. ඉතින් දැන් ඔබ වහන්සේලා අවසන්නේ සතියනේ වඩන්න කියලා, සතියටනේ වැඩි තනක් දෙන්න කියලා. ඉතින් ඒක මම ඉතින් ශික්ෂාවෙන් ඒක හිත නරක් කරගන්නේ නැහැ. හිතුවිලි එනේවා ඒ අදාළ විදිහට ඒකේ තැන්වල බලනවා. සමහර දායක සමාධියක් ඉස්සර වගේ එහෙම බලවත් විදිහටක් එනවා ස්වාමීන් වහන්සේ. ඔය කියන මේ අර චේතෝ විමුක්ති අවස්ථාවාවේ භාවනා කරන්නේ මුල
දැන් ඒ தত্ত্বය එන්න පුළුවන්. දැන් ওই මෑනියෝ කරන එකෙදිත් හිතන දැන් අපි හොඳට හිත දිහා විමසමින් හිතට එන සිතුවිලි දිහා බලමින් ඒවට ඇලෙන්නේ නැතුව ඒවායේ අපි දුක අනිත්‍ය ලක්ෂණයක් දකිමින් අපි වාසය කරනවා. එතකොට දැන් ටික ටික ඕක වෙන්න වෙන්න හිත සිතුවිලි ග්‍රහණය කරන ගතිය අඩු වෙලා සිතුවිලි අතර පරතරයක් හටගන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු ඉස්සෙල්ලා නම් ඔන්න හිතට අපි තුමු විනාඩියට සිතුවිලි 50ක් ආවා. කාලයක් දැන් ඔය භවනාව වඩනකොට ඔන්න හිතට එන්නේ සිතුවිලි 30යි. ඊට පස්සෙම සිතට එන්නේ සිතුවිලි 20යි. සිතට එන්නේ සිතුවිලි 10යි. ඒ කියන්නේ දැන් මේ සිතුවිලි අතර පරතරයක් තියෙනවා කියන එකනේ. ඊට පස්සේ හිතන්න පුළුවන් ඔන්න දැන් සිතුවිලි 2යි ආවේ. ඒ කියන්නේ විනාඩියටම 2යි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ හිස්තනක් තියෙනවා දැන් මේ සිතුවිලි දෙකක් අතර මොකක්වත් නැති ස්වභාවයක් තියෙනවා. සිතුවිලි වලින් දැන් නිදහසක්. ඔන්නෝක වර්ධනය කළ ගන්න පුළුවන් චේතෝ විමුති ධර්මයක් දක්වා. මොතන ඇත්තටම එයා මේ සිතුවිලි වල අනිත්‍ය ලක්ෂණයක් නම් දැක්කේ අපිට කියන්න පුළුවන් මෙතන එයාට හැදෙන්නේ අනිමිත්ත තත්වයක් කියලා. ඒක වර්ධනය කළා අනිමිත්ත චේතෝ විමුක්තියක් දක්වා යන්න පුළුවන්. ඒ කියන්නේ හිතේ නිදහස කියන එක චේතෝ විමුක්තිය කියන එක විපස්සනා වෙනුත් ගන්න පුළුවන් සමතේනුත් ගන්න පුළුවන්. එහෙමයි
ස්වාමීන් වහන්සේ. ආචාර්ය මුල කාලේ තමයි ආනාපානය තුනී වේගන කිසිල්ලා ඊට පස්සේ හිත දිහා බලාගෙන ඉන්න ඔය ඔබ වහන්සේ කියපු විදිහට නඩු වෙලා හිත කාත්පස පැතිරෙන සමාධියක් තමයි මට
ඒක.
කියන්නේ හිත වෙච්ච සමාධියක් නෙවෙයි.
හොඳයි.
හුඟක් වෙලාවට දැනෙන්නේ බොහෝම ලොකු ඔරෙන්ජ් පාට කහ පාට වගේ ස්පේස් එකක පොඩියට මම දක්ෂකයක් වගේ හිතක් වගේ ඉන්නවා වගේ හැඟීමක් තමයි මේ මුළු අවුරුදු කිහිපය තුළ තිබුණේ.
හරි.
දැන් මේ තත්ත්වය තිබී ස්වාමීන් වහන්සේ දැන් කෙලවරක් නැතුව මේ හිත ඉබාවවත්
යනවා.
මම මේ උත්සාහ කරනවා.
හැබැයි එතන නම් පොඩි මොකක් හරි පිළිහිමක්ද දන්නේ නැහැ. කියන්නේ හිත අපේ පාලනයෙන් තොර වෙලා ඔහේ යාට කැමති කැමති දේ හිත හිතා ප්‍රපංච කර කර විභාගාත යමින් ඉන්නවා නම් එතෙන්ද ඉතින් අපි පොඩ්ඩක් නැවත හික්මවන්න අවශ්‍යයි. එහෙමයි
ස්වාමීන් වහන්සේ. ඒක මේ භාවනාවේ දියුණුවක් නෙවෙයි, ඒක පිරිහීමක් කියලා තමයි මට හිතෙන්නේ.
මොකද
අර කලින් මේ අවුට්පුට් එකේ ඇතුළත අත්‍යන්තයෙන්ම එක බලනකොට මේ මම ආයේ නැවත පටන් ගත්තා.
සක්මනක් එහෙම කරන්නේ. සක්මනකුත්
කරන්න ස්වාමීන් වහන්සේ කෙටි කාලයක්. ඒ කියන්නේ දැන් ඉඳගත්තුම විනාඩි 3ක් මට හිත සංසුන් වේවා. එහෙම නැත්නම් විනාඩි 5ක් හිත සංසුන් වේවා කියන ඒ වගේ කෙටි කෙටි කාලයක්.
අන්න
ඒක හරියාගෙන ඉන්න බව තේරෙනවා ස්වාමීන්.
හොඳයි. ඊට අමතරව සක්මනක් කරන්න සක්මනේදිත් හිත ඕන්නම් ටිකක් ඔය ධාතු මනසිකාර පැත්තක් වඩලා බලන්න මේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ කියලා. ඒ කියන්නේ ඒ ධාතු ලක්ෂණ හොඳින් විමසමින් ඒවා තුලින් නුවණක් උපදවා ගනිමින් යන්න පුළුවන් නම් බලන්න ඒක ටිකක් තව දියුණු කරන්න. මොකද දැන් අදත් එහෙම අපි කතා කරපේ අනිශ්චිත භවකට හිත එන්න හිතේ සෑහෙන නුවණක් අවශ්‍ය වෙනවා. ඒ නුවණ දියුණු වුණාට පස්සේ තමයි එයා විසින්ම අතහැරලා දාන්නේ. එතකොට තමයි එයා හිත අනිශ්චිත වෙන්නේ. අනිශ්චිත වුණාට පස්සේ තමයි මේ අනිශ්චිත බව තුල හිත තව ටිකක් පුරුදු කරන්න අවශ්‍ය වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මගේ අර කලින් එක්ස්පීරියන්ස් එක බලනකොට මට තේරෙනවා අර හිත සමතය ටිකක් දියුණු කරලා හිත දිහා බලන එක හුඟක් ඒක ඉෆෙක්ටිව් ඒක කාර්යක්ෂමයි.
කමක් නැහැ. ඒ පැත්ත චුට්ටක් දියුණු කරලා බලන්න. ඒ කියන්නේ දැන් අපිට තේරෙනවා නම් මේ වෙනකොට හිත එච්චර සංසුන් නැහැ. හැම අතේම දුවනවා. හිතේ පැහැදිලි බවක් නැහැ කියලා අපිට තේරෙනවා නම් ඒ කියන්නේ සමත පැත්තේ දුර්වලත්වයක් තියෙනවා. ඒ කියන්නේ සමාධි පැත්ත දුර්වලයි. අපි එතකොටින් සමාධිය වඩන්න ඕනේ. සමාධිය වැඩිීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න හිත ටිකක් එහෙමේ දුවන ගතිය අඩු වෙලා අපි කියන තැන ඉන්න තත්ත්වයටපත් වෙන්න ඕනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ අර මුල කාලෙදී මට හුඟාවක් වීර්යය තිබුණා. මට කොහොම හරි වීදී භාවනාව හරි ගුරු තුමෙකුගෙන් ඉගෙන ගන්න, ගුරු හාමුදුරු නමකගෙන් ඉගෙන ගන්න ඕන කියන ඒ ඕනකම තිබිච්ච නිසා මම ඒ වෙන කමටහන් ඒ ආකාරයෙන්ම කළා. දැන් මොන හේතුවක් නිසා හරි අර විචර වීර්යය මදි කියලා තමයි මට හිතෙන්නේ.
ආයි පොඩ්ඩක් වීර කළ ගන්නයි තියෙන්නේ.
අවසාන ප්‍රශ්නයට ගරු සම්මාස චතුරිකාට අවස්ථාව ලැබෙනවා.
හොඳයි.
ඔබ කියලා හම් ගැටලුව ඉදිරිපත් කරන්න.
තෙරසන්නේ ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම වහන්සේගෙන් කමිටහන් අවසන් වරට ගන්න පුළුවන් වුණේ ඇත්තටම අර කොවිඩ් කාලේ පටන් ගන්න මුලක දවස්වල. එතකොට අද සතියේ ඉස්සර කරගෙන යන්න සමාධි පරයක් භවනාව අවශ්‍ය නම් පමණක් යොදා ගන්න කියන තැන තමයි සිටියේ. ඉන්පස්සේ ස්වාමීන් වහන්සේ මට ඔය ද්වේෂය වගේ ඒවා එනකොට එහෙම පොඩක් වැඩිපුර එන්න ගතිය තිබුණා. ඊට පස්සේ අපිට නිකන් ඒක ඩිසෝල්ව් වෙලා යනවා වගේ කියන්නේ. මම ඔබ්සර්ව් පහිතර ඔබ්සර්ව් කළා නෙමෙයි, පරයක් කිවිත් නෙමෙයි, නිකම්ම එන වෙලාවට ඔටෝමැටික්ලි ඒක ඔබ්සර්ව් වෙලා ඩිස්කෝල් වෙලා යනවා වගේ නිකන් එහෙම වෙවි තිබුණා. ඊට පස්සේ සමහර වෙලාවට يعني එක වෙලාවක් තමයි හොඳටම පියුරට්ලි නිකන් ඒක මුල choices එකක් වගේ ඕන්නම් වෙන්න ගන්න පුළුවන් එක ළඟට ඕන්නම් එක අයින් කරන්න පුළුවන් වගේ නිකන් ඒක මුල වගේ අනිහෙම තිබුණා. කොහොම තියෙද්දි එක වෙලාවක ස්වාමීන් වහන්සේ මට මේ වගේ සිගේ විඳන විදිහට තරහ ආවා. يعني මට බොරුවක් කියුණා තරහ වැඩි කමට. ඒ වෙලාවෙ නම් චුට්ටක් හැබැයි මට ඒ වගේ බය හිතුන්නේ අර ඉස්සරම කාලේ වගේ මට කෝසෙන් ඉෆෙක්ට් එකක් වගේ තේරුණා. බට හරියට මේක මොකක්ද කියන එක මට ක්ලික් වුණේ නැහැ. නිකන් ඉනර්ස් මයින්ඩ් එකක් වගේ මට ආපු බව දැනුණා. ලොකුවට ගැස්මක් ආවෙ නැති වුණාට මට චුට්ටක් බය වුණා. ඒ හිත මම ආයෙ පාරයන්කට යමු වුණා සමහර වෙලාවට. හැබැයි දවස් දෙකක් මම එක දිගටම නෙමෙයි. නමුත් පාරයන්කෙන් එහෙම පොඩක් ප්‍රැක්ටිස් කරලා ආපහු ඊට පස්සේ චුට්ටක් ඒ බර්නින් ඉෆෙක්ට් එක ගිහිල්ලා හොඳටම ආයෙ පාරයන් ඉස්සියටම නිකන් ස්මූත්ලි ගියා. ඔහොම යන අතරේ සම්හංශ දැන් තියෙන්නේ නිකන් මම මේක ඇත්තටම එක දිගට ෆලෝ කරේ නැහැ. නමුත් මම ඔබ වහන්සේගේ දේශනා පිටපත අහනවා. ඒ අතරේ මට නිකන් අමුතු රෙස්ට්ලස්නස් ගතියක් වගේ එහෙමත් පැරෙන්ස් කරේනවා. සමහර වෙලාවට පරණ කැරක්ටරිස්ටික්ස් දැන් මගේ මතු වෙනවා වගේ පර්සනැලිටි ට්‍රේට්ස් ඩොට්ස් කනෙක්ට් වෙනවා වගේ වෙනවා. කොහොම වෙද්දී ඔබ වහන්සේගේ දේශනාවට අග කෙනෙක් අහපු ප්‍රශ්නයකට ඔබ වහන්සේ උත්තරයක් දුන්නා ඔතන කෙනෙක් නැහැ කියලා. මට ඒක බාවටේ දේශනේ අහන් ඉන්නකොටවත් මගේ රෙස්ට්ලස්නස් ගතිය සෙටල් වුණේ නැහැ. හැබැයි ඒ වචනෙන් එක පාරට නිකන් මාව තත්තාල ඩවුන් වෙලා ඉතින් සෙටල් වුණා. කොන්ජොම් ටිකක් අමුතු ටිකක් තමයි මේ දවස්වල තියෙනවට ඔබ වහන්සේකින් ගොඩ කාලෙකින් ඒ තත්ත්වය වෙන දේවල් කියන්න බැරි වෙන කින්නේ මට ප්‍රතිස්ථාන දැක්තර හොදයි කියලා හිතෙන සංහස පොඩ්ඩක්කට යන්න කියලා මට හරි
තේරෙන්නේ. ඔව් හොඳයි. ඇත්තටම දැන් අපි විපස්සනාවක ටික ටික එහාට යන්න අපේ තියෙන දුර්වලකම් ටික අපේ හිතේ තියෙන විවිධ පුරුදු අපිට හානි කර පුරුදු එහෙම නැත්නම් හිත කර පුරුදු අපේ හිතේ තියෙන ඒ தත්වයන් තමයි ඉතින් එන්නෙන්න වැටෙන්නේ. ඉතින් ඒවා වැටෙද්දී පරිස්සමෙන් ඒවා ලිහා ගන්න තමයි තියෙන්නේ. කලබල වෙලා වැඩේ කරන්නත් බෑ. අපි හිතට කැමති විදිහට පොඩ්ඩක් හැසිරෙන්න නිදහස දෙන්නත් ඕනේ. එතකොට තමයි යා කැමති විදිහට හැසිරෙන්නේ. හැසිරෙනකොට ඊළඟට අපිට තියෙන්නේ තේරුම් ගන්න අරගෙන මේ තැන්වල තාම මම දුර්වලයි, මේ තැන්වල තාමත් හිත ඇලෙනවා, මේ තැන්වල තාමත් හිත ගැටෙනවා, මේ තැන්වල තාමත් හිත පැටලෙනවා කියලා බොහොම නිහතමානීව ඒ දේවල් තේරුම් ගනිමින් පොඩ පොඩ සැලකිල්ලෙන් හදා ගනිමින් තමයි යන්න තියෙන්නේ. ඒ නිසා අපි අර මුල් කාලේ අපි දැනගෙන තිබිච්ච කෙලෙස් දැන් නැවතත් හම්බ වෙන්න පුළුවන්. ඉස්සරහට ඒවා එන්න පුළුවන්, ඒවා මතු වෙන්න පුළුවන්. ඒකෙන් අපි කම්පා නොවි මේවැවිලා මේ මට අයිති කෙලෙස් නෙවෙයි, මගේ කෙලෙස් නෙවෙයි, මේවැවිලා හුදෙක් කෙලෙස්. මේ මනුස්ස හිතක පහළ වෙන කෙලෙස් කියන්නේ මෙන්න මේවයි කියලා ඒව අර objectively අපිට බලන්න පුළුවන් නම් ඒක එතන තියලා බලන්න පුළුවන් නම් ඒ එතකොට තමයි අපි ඒක දැකලා ප්‍රහාණය කරන්න අවස්ථාවක් සැලසෙන්නේ.
හැම වෙලාවෙම නෙමෙයි සමහර වෙලාවට නිකන් ඒක නිකන් බලාගෙන බැරි තරම් ඇත්තට ගොඩක් ඇඟත් එක්ක මට කිසි ප්‍රශ්නයක් නැහැ මේ තියෙන දැන් ඔය සමහර කොලිජස් වගේ මගේ මම දැකලා නොතිබුණ හැබැයි මට සංකල්ප සමහර චූටි කාලෙත් මම තිබුණා හෝල්ස් මේවා යන් හෝල්ස් කියන මම කියන දෙපැත්තම මම එනවා සම්හසක දැන් මේ කතා කරන මොහොතේ මට දැන් ආ සමහර වෙලාවට නිකන් අර නෝබස් ලාස් ස්වභාවය ෂේඩ් එකක් මට ඒක තේරෙන්නේ මම කියන තර ක්‍රොස් නෙමේ බට සටල් ඒවට ඒක හරිය අමාරු වෙලාවක සමහර වෙලාවට ප්‍රශ්නයක්
කමක් නැහැ. ඒ කියන්නේ දැන් කොහොමත් අපි අපේ හිත සතිමත් වෙන්න අවදි ගතිය වැඩි වෙනවා, සංවේදී ගතිය වැඩි වෙනවා. ඉතින් එතකොට එයාගේ හිත ඇතුළෙන්ම නිකන් නැඹුරුවක් එනවා තව පිරිසුදු වීම සඳහා. දැන් මේ තියෙනේවා හරි අමාරුයි, මේවා ටිකක් බරයි, මේවා හරි ගොරෝසුයි. නරකද මම මීට වඩා තව ටිකක් හිත සිවුම් වුණා නම්, තව සූක්ෂම වුණා නම්, තව යහපත් වුණා නම්, තව පිරිසුදු වුණා නම් කියලා ඒ බඳු අර ඇතුළතින්ම එන ප්‍රවණතාවයක් පිරිසුදු වීම සඳහා තියෙන කැමැත්තක් මතුවෙන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. ඉතින් අපි අර අපි මේ රෙදි කඩක් ටික ටික පිරිසුදු කර කර පිරිසුදු කර කර තව තව පිරිසුදු කර කර යනවා වගේ තමයි අපේ හිතත් ක්‍රමානුකූලව පොඩ පොඩ පිරිසුදු වෙවි පිරිසුදු වෙවි යන ගමනක් තමයි තියෙන්නේ. ඒකේ වැරද්දක් නැහැ ඉතින්.
එතකොට සන්නහස මම ආයෙත් පොඩක් හරියට
ගියක් කමක් නැහැ. කමක් නැහැ. ඒක බලන්න තමන්ගේ හිතේ ඒ සමබරතාවය ගොඩනගා ගන්න එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ තමන්ට තේරෙනවා නම් මේ වෙනකොට හිත ටිකක් නැවතත් ව්‍යාකූල වෙලා තියෙනවා, අරමුණු බහුල වෙලා තියෙනවා, හිතේ පැහැදිලි බව අඩු වෙලා තියෙනවා කියන එහෙම හැඟීමක් තමයි තේරෙනවා නම්, ඒ කියන්නේ චුට්ටක් සමාධිය දියුණු කරන්න අවශ්‍ය වෙනවා. මොකද හිත නැවතත් ටිකක් සංසුන් කරගන්න, සමාධිමත් කරගන්න, හිතවිලි එන ප්‍රවණතාවය පොඩ්ඩක් අඩු කරගන්න අවශ්‍ය වෙනවා. හැබැයි තමන්ට තේරෙනවා නම් දැන් හරිය නිකන් හිතේ සංසුන් බවක් තියෙනවා, පැහැදිලි බවක් තියෙනවා, එන ඕනම සිතුවිල්ලක් ගාල අඳුර ගන්න පුළුවන් කුසලතාවයෙන් දැන් තියෙනවා. ඉතින් එහෙමනම් ඉතින් අලුතෙන් සමාධියක් වඩන්න අවශ්‍ය නැහැ. ඕක තව දියුණු කරන්නයි අවශ්‍ය. ප්‍රඥාව දියුණු කරන්නයි දැන් අවශ්‍ය.
හොඳයි.
තේරුණා සන්න. හොඳයි පින්වත්. එහෙනම් අදත් අපි පැය දෙකක කාලයක් ධර්ම සාකච්ඡාවේ සහ ධර්ම දේශනාවකට ඇහුම්කන් දීමේ නිරත වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සිරි ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ දිපා නමැති නමස්කාර කිරීමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේනේ මයාලත්තම් පස්සිතුම් වන්දීතුම් වරං. චාරිපුත්තාති තීරානං ආගතම් පටිපාටියා ශ්‍රද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට නිරෝගී භාවිතී ගරු සම්පත් ලැබේවා කියලා අපි සිල් විනා ප්‍රාර්ථනා කරනවා.
හොඳයි, තෙරුවන් සරණයි.